පරියායකින් දේශනා කරන්න පුළුවන් උදාහරණයක් ඇහිලා ගන්න. දැන් මම අවිද්‍යාව කියන ටොපික් එකනේ දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන. එතකොට වර්තමානයේක අපි දන්නේ අපි කියමු දැන් තියෙන දේ දකිනවා දකින් ඉස්සල තිබුණා කියන දේ දකින දැක්කට පස්සේ තියෙනවා කියන මේ මට්ටම වැරදි. මේ මට්ටම තිබුණොත් සංඛාර ඇති වෙනවා, සංඛාර ඇති වුණොත් විඥානය පිටලා නාම රූප වල ආපහු දුක ඇති වෙනව නේද කියලා දුක ගන්නෙත් නැහැ අපි. එතකොට මේ දුකත් දුක ඇතිවීමත් කියන දෙක නොදන්නාකම තමයි පරිසම්පෝදී අඟටික දන්නේ. නමුත් අපි මේ දකින් ඉස්සර තිබුණා නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි, අවස්ථාවට හැදිලා හැදුණු ලෝකයක් හටගන්න කියන මේ දර්ශනය ලැබ සිටියෝ සංඛාර නැති වෙනවා, එමුණු විඥාන නැහැ, මේ දුක නැති වෙනව නේද කියලා නැති වෙන හැටි දන්නෙත් නැහැ. ඒ හින්දේ විදිහට ඉඳ දන්නේ නැකම තමයි ඔය අවිද්‍යාව කියන එක තියෙන්නේ. එතකොට තමයි දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන තමයි ඔය තියෙන්නේ. මේ විදිහට නිමිති ඉන්න එක වැරදි. හිතියහම දුක ඇති වෙනවා කියලා අපි දන්නේ නැහැ. ඇත්ත මෙන්න මේ විදිහයි. ඇත්ත මේ විදිහට තිබුණොත් මේ ඇත්ත දැක්කොත් මේ සංඛාර නැති වෙනවා කියලා එක නොදන්නකොට අපි ජීවත් වෙන්නේ ওই විදිහට. එතකොට මං කියන්නේ ඒ ටික නොදන්නා කම නිසා අපිට දැන් නිමිති තියෙනවනේ හැමතැනකම දැකපුවහපුව දේව ඕ දේවල් තුල තමයි පුඤ්ඤාවිස් අපුඤ්ඤාවි ආනනිච්ච ස්වභාවය යුක්ත සිටින් කියින් කිදින් කරන් තියෙන නිමිති ටික තියෙන්නේ. දැන් අපි එකවට කියමු උතෝන් දැකලා දැකපු දේවල් තියෙනවා කියලා කියනකොට ওই තියෙන නිකන් ඒව නෙමෙයි. එක්ක ලෝභය. දැන් හොඳට අපි තේරුම් ගන්න ඕනේ ලෝභය හෝ ද්වේෂය හෝ කියන ටික නිකම්ම නිමිත්තෙක්. ලෝභය කියන්නේ අපි කැමති දෙයක් කියන දැනක. ඒ කියන්නේ කෙනෙකුට තමයි කැමති. එහෙම නැතු ලෝභය කියන එක විතරක් නිකන් වස්තුවක් නැතුව පවතින්නේ නැහැ. එතකොට ඔබ තුමා කැමති දේ තියෙනවා කියනකොට ওই ලෝභය තමයි තියෙන්නේ. එතකොට අකමැති කෙනෙක් ඉන්නවා කියනකොට ওই තියෙන්නේ ද්වේෂය. එතකොට අකමැති කෙනෙක් ඉන්නවා කියනකොට ඔය තමයි අභුඤ්ඤාවි සංකාරේ. අකමැති කෙනෙක් ඉන්නවා කියන්නේ ඒ නිමිත්ත තමයි ඔබතුමාට අකුසල සහගත සිතින් කිරින් කරන්න, ලෝභ සහගත සිතින් කිරින් කරන්න හේතු වෙන නිමිති ටික තමයි ඔය තියෙන්නේ අපිට. දැන් උදාහරණයක් ඇටර ගත්තාම ඔය කර්ම කියලා මරණාසන්න මොහොතේ ඔය තියෙන නිමිත්තකින් එකක් තමයි එන්නේ අපිට. ඒකයි. එතකොට අපිට මේ නිමිති හිටින් ටිකේ තියෙනවා අවිද්‍යාපත්‍ය සංඛාරා කියන ටික තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ විදිහට ජීවත් වෙන එක වැරදි. එහෙම වුණොත් මේ විදිහට ජීවත් වෙන එකටයි දුක එන්නේ කියලා දන්නෙත් නැහැ. එහෙනම් මෙහෙම නිවැරදිව නිමිති හිටින් නැති වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. එතකොට අපව චරමර දුක ඇති වෙන්නේ නැහැ කියන එක දන්නේ නැහැ කියන එක තමයි අවිද්‍යාව. ඒ තමයි දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන. දර්ශනේ එකයි. එක දනකට දැන් උදාහරණයක් ගන්න පටිච්චසමුප්පාදයේ මහත්තයෙන් චතුරාර්ය සත්‍යය. දැන් කෙරෝලටම තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ කියපු ටික දුක. දුක ඇති වෙන හේතු ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන භවය, උපාදානය, තණ්හාව, වේදනාව මේ ටික අවිද්‍යාව දක්වා මේ දුක්ඛ සමුදය. දුක ඇති වෙන හේතු ටික අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා, කර්ම නිසා ප්‍රතිසන්දී විපාක, ඒ නිසා නාම රූප වල ආයතන හැදිලා මේ විදිහට දුකට හේතු ටිකක්.
ඒක මට වෙනවා කියලා නෙමෙයි
නෙමෙයි නෙමෙයි ධර්මතාවයක් දුක් ඇති වෙන හැටි මේ ඊට පස්සේ ඒව මේ අනිත් පැත්තට පෙන්වන්නේ නිරෝධ සත්‍යය අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා කියලා මේ විදිහට මේ හේතු ටික නිරුද්ධ වුණාම ඒ මේ තස කෙවලස දුක්ඛකන්දස නිරෝධෝ හෝති කියලා පෙන්වන්නේ ඔය නිරෝධේ නිරෝධයට මාර්ගය තමයි මොකද්ද අවිද්‍යා නිරෝධේ සංඛාර නිරෝධය කියන්නේ ඔය පටිච්ච සම්පදාය අනුලෝම න්‍යාය ප්‍රතිලෝම න්‍යාය කියන දෙකේ තියෙන චතුරාර්ය සත්‍ය තියෙන්නේ ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසදී අපේ දන්නවා පළවෙනි යාමේදී පෙරේසු කඳ පිළිවෙල දැනගත්තා මධ්‍යම යාමේදී සත්‍යංග චතුරුපපාදනෝන පස්චම යාමේදී පටිච්චසමුප්පාදය තමයි අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදය අපි කියන බුදුරජාණන් වහන්සේ පස්චසමුප්පාදය අවබෝධ කරන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන්නේ ඒකේ තකර කොයි වෙලාවද කිව්වේ මේ එකට තියෙන්නේ ඔක්කොම ඒ පටිච්චසමුප්පාදයේ තියෙන්නේ ලෝකේ දුක කියන එක මොකද්ද ඒ දුක ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි ඔය පෙන්නන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා මේ දුක ඇති වෙන හැටි එතකොට ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජන්තේ කිවි දුක්ඛ නිරෝධේ දුක නිරුද්ධ වෙන හැටි දුක්ඛ නිරෝධේ තමුල තමයි අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධ සංඛාර නිරෝධා කියන්නේ අවිද්‍යාව නැති වීමෙන් සංඛාර නැති වීමෙන් මෙන්න මේ දුක්ඛ නිරෝධ වෙනවා කියලා අන්තිමට ඵල දෙකක් තියෙන කෙරෝ දුක ඇති වෙනහා දුක නැති වෙන හැටි අවිද්‍යාව තිබුණොත් දුක ඇති වෙන හැටි අවිද්‍යාව නැති වුණොත් දුක නැති වෙන හැටි කියන එක. ඒක එතකොට අවිද්‍යාව කියනකොට වර්තමානයේ ගන්න ඕනේ මොකද්ද මේ පටිච්ච සම්පන්න බව දන්නේ. ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නැතිනෝ නැති වෙනවා කියන එක නොදන්නා කම නිසායි සංඛාරය වෙන්නේ. සංඛාරම විඥානය වෙනවා විඥානය ඇති වෙලා මේ වගේ දුක එනවා කියලා එයා දන්නේ. වර්තමානයේ ප්‍රත්‍ය නිසා හටගත් මේ ධර්මයේ ප්‍රත්‍ය නැතිනෝ නැති වෙනවා කියන තැනක නුවණ තිබුණොත් සංඛාරය හිටින්නේ හැමෝම දුක නිරුද්ධ වෙනවා කියන එක දන්නේ. දන්නේ නැති වුණාම අපි හේතුඵල ධර්මයේ නුවණකින් තොරව තමයි ජීවත් වෙන්නේ. ඒ ටික තමයි ඔය ප්‍රතිසම්පාදේ කියන්නේ තියෙන්නේ.
සංඝාසේ ප්‍රතිසම්පාදේ ඒකවල අපි දැන් මේ මේ ජීවිතේ නම් ඊගා ජීවිතේ නම් දක්වා සිදුයි ප්‍රතිසම්පාදේ සිදුයි වරා කතා කරනවා. ඊට අමුතු සංඝාස ප්‍රධාන වශයෙන් මේ ජීවිතය තුළම අපි හැම වෙලේම ප්‍රතිසම්පන්නවන්නේ ජීවිතේ නේ කියන මුදේම අපි බලය
කරනවා. දැන් මේ ධර්මතාවයට සාපේක්ෂව සිත්වලට සාපේක්ෂව මේ ජීවිතය ඒ ජීවිතය කියලා කතාවක් නැහැ මන්ත්‍රය. අපි තමයි මේ රූපයකට සාපේක්ෂව මේ ජීවිතය ඒ ජීවිතය කියලා කතා කරන්නේ. නමුත් හැම වෙලාවෙම සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා. පටිසම්පාදේ ගත්තාම අපි කියමු දැන් අපි පෙර අවිද්‍යා සංඛාර කියලා පෙර ජීවිතයක් ගැන කතා කරනකොට ක්ෂණිකව තියෙන්නේ ඒක ඉස්සෙල්ලා සිත් ටික. ඒක ඉස්සෙල්ලා ස්කන්ධ. ටිකේ අවිද්‍යා සංඛාර නිසායි මේ විදිහට වෙන්නේ. දැන් මේ විදිහට තිබුණොත් තමයි නැවත මේ වගේ සිත් පහළ වෙන්නේ. නැවතුම වගේ දුක් ඇති වෙන්නේ කියන සිද්ධාන්තයක් තියෙනවා. ඔක තමයි හැම වෙලාවෙම තියෙන්නේ.
ඒ කියන්නේ අපි කතා කරන්නේ මේ චුති පටිසන්ධි කියන සංකල්පය පවා
ඒක මේ එක්ෂණිකව මේ සිද්ධ වෙනවා. අපි මේ එක අරමුණක් අතහැරිලා තව අරමුණකට යනවා කියනකොට තියෙන්නේ මේ පරිසම්පද සිද්ධිය තියෙන්නේ.
ඒක දැන් අලුත්ම දෙයක් නේ. දැන් ඉගෙන ගන්නවා මම හැම වෙලාවෙම චුති පටිසන්ධි කියනකොට චුති මේ භවෙදි චුත්ත වෙලා ඊළඟ භවෙදි පරිසන්ධි යන්නේ.
වාස්කේන ප්‍රතිපදිකිනකත් මේ භවයේදීම අනිවාර්යයෙන්ම දැන් ඔකෙදි එක වෙනසකට විතරයි තියෙන්නේ විපාකයේ තියෙනවා ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්ධි විපාක කියලා දෙකක් ප්‍රවෘත්ති විපාක කියනකොට චක්කු විඥාන සෝතු විඥාන ගාහන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ ටික ප්‍රවෘත්ති විපාක පැවැත්ම තුල පවතින එක් ක්ෂණික විපාක මේ විපාක ධර්මයන්ගේ නිරෝධය හසු නොවුණු ඇති වෙන සංඛාර නිසා උපදින විඥානීය ප්‍රතිසන්දි විපාක එක සම්පති වශයෙන් එතකොට ඔය සිද්ධියම එක් ක්ෂණිකව අපේ ජීවිතයේ තියෙන්නේ දැන් මේ චක්කු විඥානයගේ නිරෝධය නොදන්නකොට ඒකම අරමුණු කරගෙන මනෝවිඤ්ඤාණ මට්ටමේ භවංග මට්ටමේ සිත් උපදින එක තමයි අපි ප්‍රතිසන්දි මට්ටමේ සිත් කියන එක. ඒ කියන්නේ දැන් ප්‍රතිසන්දි විපාකයට වෙන්නේ මේ කය සවිඥානික වෙන එකනේ. සවිඥානික කියලා නාම රූප ටික හැදෙන එක. ඔය කෘත්‍යෙම කරනවා මේ දකින අරමුණ නිරුද්ධ වෙනකොට. ඔකේ තවපැත්තෙන් ගත්තොත් පටික සම්පස්සේ නිසාම අධිවචන සම්පස්සේ උපදිනවා. මෙහි නිසාම මෙහි ආපහු මේ පැත්ත නිසාම මේ කය හැදිලා ආයතෙන් ටික හැදිලා ආයෙත් මේ අරමුණු හම්බ වෙන මට්ටම හදනවා. ආයෙත් හම්බ වෙන අරමුණු ටික අරගෙන ආපහු ඇතුළ සවිඥාන කළ මේ ගඬපු මට්ටම හදනවා. ඕක තමයි කරන්නේ.
ඒක ක්ලියරටම යන්න ඕනේ නැත්නම් ඒක ඕන
නැහැ. අපිට අපි තේරුම් කරගන්න ඕන එක දෙයක්. අර මම ඔබට මෙහෙම දෙයක් කියනවා. දැන් ගස්ලපු ඇටයක් ඔගේ දෙයක් ගත්තොත්. ඔය ගස්ලපු ඇටේ තියෙන බීජ. ඔය නිසා ගස්ලපු ගහක් හැදෙනවා. එතකොට ගහේ ගෙඩි හැදෙනවා. නේද? දැන් මේ ගස්ලපු ඇටේ නැමති හේතුවේ ඵලය ගහද ගෙඩිද? ගස්ලව ගැටයක්
තියෙනවනේ.
ගස්ලව ගැටය නිසා ඒක බීජ, ඒ නිසා හැදෙන ගහ. එතකොට ඒක ඵලය. ඊට පස්සේ මේ ගහම හේතු වෙලා ගහ විතරක් නෙවෙයි තව වටපිටාව. අවකාශය, වාතය, ජලය ওই ටිකත් එකතු කරගෙන බාහිර උපකාරකුණු ඇතුව ගෙඩි හැදෙනවා. හැබැයි මේ ගෙඩි ඇතුලේ තමයි ඊගාව ඵලය හැදෙන්න හේතුව හදන්න තියෙන බීජ ටික තියෙන්නේ. ඒ ඒ වගේ ගස්ලපු ගහ වගේ තමයි ප්‍රතිසන්දි විඥානය. ඒ ගහේ හැදෙන ගෙඩි තමයි ප්‍රවෘත්ති විපාක, චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ. ඒ ගෙඩි ඇතුලේ තමයි ඇට තියෙන්නේ වගේ ඒ චිත්ත වීදි කෙරවලට තමයි ජවංගල කර්ම වෙන්නේ. ඒකක් තමයි මරණයෙන් පස්සේ යන්නේ. කෙනෙකුට පුළුවන් නම් ගස් ලබු ඇටයකට ගහක් හැදුණා ගහේ ගෙඩි ටික මෝරන්න නොදී හැදෙන හැද ගෙඩි හැදෙන්නේ නැති විදිහට බෙහෙතක් දෙන්න පුළුවන් නම් පුරාණ බීජයට හැදුණු ගහ පවතිනවා. ඒකෙන් අලුතෙන් පරම්පරාවට බීජ හදන එකක් නැති කළා දැන් තියෙන්නේ කල්ැටුව. මේ තියෙන ගහ දිරනකොට අලුතෙන් කරන්න තියෙනකොට මේ ගහ හැදෙන ප්‍රවණතාවය නැහැ. ඒ වගේ පුරාණ කර්මයෙන් හටගත්තු දැන් ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා හැදෙන ගස්ලබු ගහ වගේ තමයි අපේ මේ ජීවිතය. ඒක නේ. දැන් මේකට මුකුත් කරන්න බෑ. මුකුත් කරන්න ඕනෙත් නැහැ. ගස්ලබු ගහ වගේ. දැන් ඒ ගහම උදව් කරගන්න බාහිර උපකාරකුත් ඇතුවයි ගෙඩි හැදෙන්නේ නේද? දැන් ඒක හැම ගහකම ගෙඩි හැදෙන්නෙත් නෑනේ. බාහිර වටපිටාව අනිත් උපකාරේ තියෙන්නත් උන්නේ. ඒ වගේ දැන් පුරාණ කර්මෙන් හටගත්ත මේ ආයතන ටිකත් උදව් කරගන්න. බාහිර ධාතුවත් උදව් කරගන්න. අපිට චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, චිව විඥාන, කාය විඥාන කියලා මේ ප්‍රවෘත්ති විපාක හටගන්න. තේරුණා? ඊට පස්සේ ඔන්න ඔය චිත්ත වීති කෙරවන තමයි ජවන් කියලා කියන්නේ කුසල කුසල කර්ම අපිට තියෙන්නේ. ඒ චිත්ත වීති කෙරවල සමහර ගෙඩි ඇතුලේ තමයි ඇට තියෙන්නේ අපව කලේ. අපිට හැදෙන හැදෙන ගෙඩිය කැඩුවෝ මෝරන්න දෙන්නේ නැතුව හැදෙන හැදෙන ගෙඩිය කලනවා. එතකොට පළවෙන්නේ ඒ වගේ චක්කු විඥානය කියන උන දැන් ගෙඩිය හටගත්තා වගේ ඒකට පුඤ්ඤාභි වශයෙන් හෝ අපුඤ්ඤාභි වශයෙන් හෝ ආනිච්ඡාභි වශයෙන් හිතන්නේ නැතුව අපි මේ පේන දෙයට හොඳට හෝ නරකට හෝ හිතන්නේ නැතුව පෙනෙන දේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දිත්තේ දිට්ට මට. තිබුණොත් ඒ ගෙඩිය මෝරන්න දුන්නේ ඔන්න කැඩුවා. කියන්ට ඊට පස්සේ ඇහෙන ශබ්දයටත් එහෙම. මේ විදිහට උපදින උපදින ආයතනේ ඇතිවීම නැතිවීම ඇතිවෙච්ච දේ නැති වෙනවා. තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි හටගෙන නැති වෙනවා කියන දර්ශනයක ඉන්නකොට gedie හැදෙන්නේ නැති විදිහටයි ගහපවත්තා. gedie තියෙනවා, gedie හැදුනා, gedie හොඳට මේතුවා, ඒක ඇට තියෙනවා කියන තියෙන ලක්ෂණය තමයි දැකපු දේ ඉතුරු වුණා කියනකොට. ඒක හොයාගෙන අපිට ආපහු යන්න පුළුවන්. අහපු දේ ඉතුරු වුණා කියන්නේ තියෙනවා හැම දේවල්. ඒ තියෙන එක තමයි නිමිත්ත වෙන්නේ. එතකොට අපිට දැන් තියෙන්නේ අපි තේරුම් කරගන්න ඕනේ දැන් මේ කය හැදුණු ටිකට අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. දැන් අදා විද්‍යාපත්‍ය සංඛාරා කියන එකෙන් කියන්නේ දිත්තේ දිට්ඨමත්ත දකින දේ දැකීමක් පමණයි කියන නුවණ නැතිකම තමයි අපි කියන්නේ. එක පරයයන් වලින් මේක විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ පටිච්චසමුප්පාද බව දන්නේ අපි. තේර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනව නේද කියන එක දන්නේ. එහෙම නොදන්නකොට තියෙන්නේ තිබුණු දේ හම්බුණා හම්බෙච්ච දේ තියනවා කියන මට්ටම. ඔහොම මට්ටමක් තිබුණොත් තමයි ආපහු විඥානේ පිටට. ආයෙත් මේ වගේ කයක් සංඥානක වෙනවා. නාම රූප වෙනවා. කියන මේ සිද්ධි ටික එනවා. එතකොට අපි කරන්න ඕන දේ තමයි අපිට දැනට කරගන්න ඕන දේ තමයි මේ ස්පර්ශ ආයතන හයෙම යම් අරමුණක් උපදිනවනම් උපදින හැම අරමුණක්ම පටිච්ච සම්පන්නයි. ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා කියන මේ නුවණ ඇතුව ජීවත් වෙන එක. ස්කන්ධ නිරෝධී සාක්ෂාත් කරලා ජීවත් වෙනවා. ස්කන්ධ නිරෝධී කියන්නේ අපි බලන්නවත් ඕනේ. ඒකන මෙනෙහි කරන්නවත් ඕනේ. අපි මොන හරි අරමුණක් දැක්කහම අහකට යනකොටම දැකපු දේ නිරුද්ධයි කියන එක හිතන මට්ටමට ජීවිතය අරගෙන ජීවත්
වෙනවා.
එහෙම නැහැ. නුවණ කියන එක ජීවිතයක් වුණාම වෙහසක් නැහැ. අපි දන්නේවත් නැහැ. විදර්ශනා කරනවා කියලා එකකුත් නැහැ. අපි නිකමට හිතන්න. කණ්ණාඩියක් ගාවට ගියාම අපි කණ්ණාඩිය හැදෙන්න ඉස්සෙල්ලා මේ ඡායාව තිබුණා නෙමෙයි. හැදෙනයන් පස්සේ තියෙනව නෙමෙයි. අපි ඒගොන නිසාමයි හැදෙන්නේ කියන කියලා අපි මෙනෙහි කරන්න ඕනේ නෑ. බලන්න ඕනේ නෑ. මෙහෙම පරිසම්පාද බවක් වෙනවා කියලා නුවණක් අපිට තියෙනවා කියලා දන්නවද? දන්නේ. අපි අරමුණ බලනවා පැත්ත ගන්නව නැතිව. නමුත් අපි දන්නවද ඒ දකින්නේ නැති වෙන්නේ අපි ගාව ඒ දකින්නේ අරමුණේ නුවණක් ඉදිලයි කියලා. නුවණ නම් දන්නවත් නෑ. තිරසංගත සත්‍යයේ නුවණ නැති හින්දායි ඒ ආයක රැවටෙන්නේ. නුවණ කියන්නේ ඒක ජීවිතය වුණාම දන්නවත් නෑ අපි. ඒක නුවණක් කියලා. අපි ඒක නුවණක්. අපි දන්නවා අපිට තියෙනවා දකින්න ඉස්සර තිබුණා නෙමෙයි දැක්කම පස්සේ තියෙනවා නෙමෙයි මේ ඉබෙන හින්දායි දකින්නේ නුවණ අපිට තියෙනවා. ඒක නුවණක් අපි. මනුස්සය කියන්නේ ඒක. ඒ නුවණ හින්දායි අපි අරක පවුඩර් ගන්න යන්නේ නැත්තේ. නමුත් ඒ වෙලාවට අපි භාවනා කර කර ඉන්නවා කියනවානේ. එනම් මේ විදර්ශනා කළාද නෑ ඒ නුවණ ජීවිතය මේ හැම අරමුණක්ම ඒ මට්ටමටම එන්න ඕනේ. එතකොට වෙහසක් නෑ. භාවනා කරනවා කියන එකෙම කියනවා නුවණ නෑ කියලා. නුවණ තියෙනවා නම් භාවනා කරන්න ඕනේ නෑ. විදර්ශනා කරනවා කියන එකෙම තියෙනවා තාම ඒ නුවණ නෑ කියන එක. නුවණ තියෙනවා නම් විදර්ශනා කරන්න ඕනේ නෑ.
ඒක සම්බන්ධ
සම්බන්ධ වෙනස නැතිකද අවසායි.
යටපත්
වෙලා තියෙන පෙරාත්මෝණින් දිනාපු කුසල කුසල එහෙමද මොකද කිසිම සම්බන්ධයක් මේකට එන්නේ වර්තමානයේක විතරයි අපිට හදා ගන්න වෙන්නේ. මොකද පෙරාත්මයක සිද්ධියක් දේවල් වුණොත් වර්තමානයේ හරහා තමයි අපේ ජීවිතේ සම්බන්ධයට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට අතීතයේ තියෙන කර්ම ඔක්කොම අයින් කරලා කෙලවරක් නැති වෙන්නේ. අපි උදාහරණයක් හැදිර කිව්වොත් දැන් පෙර අකුසල කර්මයක් තියෙනවනම් ඒක වර්තමානයේ උපකාරිය නැති වුණොත් ඒක නෙවෙයි කියන්නේ. දැන් අපිට දරුවෙක් මැරලා දුක් විඳින්න තියෙන හේතු ටික තියෙනවනම් දරුවෙක් නැත්තම් අර්ථික විපාක දෙන්න විදියක්. ඒ වගේ. එතකොට හැම වෙලාවෙම වර්තමානයේ තමයි අපිට හදාගන්න තියෙන්නේ. අතීතයට මුකුත් කරන්න දෙයක් නැහැ. අනාගතයට මුකුත් කරන්න දෙයක් නැහැ. වර්තමානයේදී අපිට පුළුවන් මේ දැන් ජීවිතය හදාගන්න. පටිච්ච සම්පදායේ යෙන් කියන්නේ පටිච්ච සම්පදාය නැත්තම් සංකතයි කියලා කියන්නේ සකස් කරනවාද? සංකතය කියන එකේම කියන සකස් කරනවාද? ප්‍රත්‍යයෙන් හටගත්ත. ප්‍රත්‍යයෙන් හටගත්ත කියන එකේම තියෙනවා තිබිච්ච දෙයක් හම්බ වෙනව නෙමෙයි. තියෙන දෙයක් හම්බ වෙනව නෙමෙයි. මම අර කියන්නේ දැන් තේ එකක් ගත්තා. තේ කොළ ටිකක්, ඉඳුරු ටිකක්, සීනි ටිකක්, මොනවද ටිකක් දැම්මහම පෙරණ තිබීම තේ එකක් ඇරෙනවා. දැන් මේ තේ එක සකස් වෙච්ච එක. ප්‍රත්‍යයෙන් හටගත් එක. තේ එක නොවන හේතු රාශියක් නිසා තමයි තේ එක හටගන්නේ. ඒකෙන් කියනවා තේ පැටවුවා වෙන්නේ. තේකින් තේකක් ගාව තේකින් තේකක් ගාව නෑ මේ සකස් වුණා කියන එක කියන්නේ ඒකයි. හැදුනා. ඒකින් කියන යන්නේ කොහාට යන්නේ. ඒ වගේ මේ සංකතය කියනකොට හැම දෙයක් වර්තමානයේක යම් යම් ප්‍රති ටිකක් එකතු වෙලා හදලා මිසක හැදි මේ අපිට හම්බ වෙනදී කොහොවත් තිබිලා එනවත් නෙමෙයි. කොහටවත් යනවත් නෙමෙයි. හැදෙනව අපිට හම්බ වෙන දේ එහෙම පිටින් දිනවත් නෙමෙයි. තේක කියන එක කොහෙන් ඉඳන් හොත් ආවත් නෙමෙයි කොහටවත් යනවත් නෙමෙයි. එහෙම පිටින් තේකක් හම්බුනත් නෙමෙයි. තේක නොවන දේවල් ටිකක් එකතු වෙලා තේක හැදෙන්නේ. ඒ වගේ මේ හැම දෙයක්ම එහෙමයි අපිට අරමුණක් පේනවා කියන කොටත් තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි මේ තේන සිද්ධිය ප්‍රත්‍යයෙන් උපන්න එක රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පහක්ම යෙදিলা තමයි හම්බ වෙන්නේ අපිට. එතකොට පේන දේ නොවන ධර්මතා රාශියක ඉකතුලා තමයි අපිට මේ මෙහෙම එක හම්බ වෙන්නේ. ඒකට මේ පේන සිද්ධිය මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කියන්නේ පේන දේ නිරුද්ධ වෙනවා. පේන බව නිරුද්ධ වෙනවා. ඒක තමයි
පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ ඒක වටාගෙන තියෙන්නේ.
පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ ඒ අනිත්‍ය වෙන අර්ථිනුත් දුකයි. විදින අර්ථිනුත් දුකයි. නැසන අර්ථිනුත් දුකයි. පළුදින අර්ථිනුත් දුකයි. ඒ අනිත්‍ය වෙන දුක් වෙන දේවල් නොදක ඒකට තණ්හා තුළු ප්‍රතිසන්දි වශයෙන් ආපහු විපාකයේ ඇති කරනවා කියන ධර්මතාවියත් මේ තුළු තියෙන නිසා දුකයි. දැන් මේ තේන අරමුණේ ලෙඩවීම මහලු බව මරණය නැහැ. නමුත් ලෙඩවීම මහලු බව මරණය කියන ධර්මතා ටික අරගෙන දෙනවා මේ අරමුණ. ඒ නිසාත් මෙයාට කියන්න සුදුසුයි ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ධර්මයක් මේ එකින් එකට එකින් එකට ප්‍රත්‍ය අපි සැප දුක් විඳින මේ ටිකට පෙර එකේ සම්බන්ධයක් නැහැ. පෙර කර්මයේ පෙර අවිද්‍යාව සම්බන්ධ කර්මයට කර්මයේ සම්බන්ධ ප්‍රතිසන්දි සිතට විතරයි. ප්‍රතිසන්දි සිත සම්බන්ධ නාම රූප හදන නාම රූප ටික ආයතන ටිකට ආයතන ටිකයි අපි සැප දුක් විඳින එකට හේතු වෙනවා කියන්නේ. එතකොට මෙතන තියෙන මේ ආයතන නිසා අපි සැප දුක් විඳිනා මිසක පෙර කර්මයේ නෙමෙයි සැප දුක් විඳින්නේ. හැබැයි මේ ආයතන ටික හදලා සැප දුක් විඳිනවා කියන මේ ටික අපි කියමු මේ ධම්මල් පුරුකේ ගැවිලා තියෙන ඊගව ධම්මල් පුරුක. ඊගවකට ගැවිලා තියෙන ඊගව කෙ රෝලේ ධම්මල් පුරුකයි මේ ධම්මල් පුරුකේ හැපිලා තියෙන කියලා කිව්වොත් හරියන්නේ නැහැ වැරදි. නේද? ඒ වගේ පටිසම්පාදයේ සිද්ධිය කියන අපි දෙලින්ම ගන්න මේ විපාක චිකන් මේ අපි සැප දුක් විඳින පෙර කර්මයටයි කියන්නේ. අපි තේරුම් කරගන්න ඕන වචනයක් කියනවා නේ. ඒක තේරුම් මොකද්ද කියන එක. නමුත් මේ ඒ මෙහෙම වෙන නිසායි මේ වචනේ කියන්නේ. නැතු පෙර කර්මයේ විඳිනවා කියන එක මත නෙමෙයි. පෙර කර්මයේ විඳිනවා කියන්නේ පෙර කර්මයට තමයි මේ ජීවිතය හැදෙන. ඒ නිසා ආයතන ටික හැදෙන. ආයතන ටිකයි විඳින්නේ. ඒ නිසාද පෙර කර්මයේ විඳින්න වෙනවා කියනවා. මොකද පෙර කර්මය නම් විඳින්නේ අපිට හැම මොකක් කරන්න බෑ. මේ කර්මය නිරෝධ කරන්න බෑ. නමුත් අපිට පුළුවන් දැන් මේ ආයතන ටිකේ සලායතන පච්චය පස්සන මේ ආයතන ටික සංවර කරගෙන ස්පර්ශ වෙනස් කරගන්න පුළුවන් අපිට. ඒ නිසා
දැන්
තියෙන්නේ දරුදුජානන්තේ ඉන් අහන්නේ අචල කස්සප සැප දුක් තමා විසින් කරන ලද්දද නැහැ. එහෙනම් අනුන් විසින් කරන ලද්දද නැහැ. තමන් සහ අනුන් කියන දෙන්න විසින් කරන ලද්දද ඒකත් නැහැ. එහෙනම් සැප දුක් ඉබේම ගහටපත් නැහැ. ඒක සැප දුක් කියලා එකක් නැද්ද? නැහැ නෙමෙයි තියෙනවා. එහෙනම් සැප දුක් ඔබ වහන්සේ දන්නේ නැද්ද? නැහැ මම දන්නේ. එහෙනම් මොකද්ද මේකේ තේරුම? කියලා තමන් කළාද කියලා නැහැ. එහෙනම් අනුන් කළාද නැහැ. එහෙනම් තමන් සහ අනුන් කියන දෙන්නම කළේ නැහැ. එහෙනම් සැප දුක් කියලා ඉබේද හටගත්තේ නැහැ. ඉබේ හටගත්තත් නැහැ. එහෙනම් නැද්ද කියලා හම නැතුව නෙමෙයි තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ දන්නේ නැද්ද කියලා හම දන්නේ නැතුව නෙමෙයි දන්නවා. මොකද තේරුම්? සැප දුක් දෙක කියාදෙන සේක කියන්නේ. ඒක ස්පර්ශයෙන්සයි සැප දුක් දෙන්නේ. ස්පර්ශය කියන එක හයියෙන් ඇල්ලුවත් හිමින් ඇල්ලුවත් ස්පර්ශය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශ ආයතන හයේ නිරෝෂේෂ නිරෝධේ වේදනා නිරෝධය වේදනා නිරෝධින් තණ්හා නිරෝධය තණ්හා නිරෝධය උපාදාන නිරෝධය උපාදාන නිරෝධය පවතින ස්පර්ශ ආයතන හයේ නිරෝධය කරන්න පුළුවන් නම් මේ ජීවත් වෙන්නේ ඒකයි යොමු අපි හිමින් ඇල්ලුවත් ස්පර්ශ ආයතනය අහුවෙලා හයියෙන් ඇල්ලුවත් අහුවෙලා අහුවෙලා කියන්නේ ඒ ස්පර්ශ පසපච්ච වේදනා විදිනොමයි විඳු තණ්හා ඇති වෙනවා කියන පරියය ස්පර්ශ වුණොත් වේදනාව ඇති වෙන මදුපිණ්ඩික සූත්‍රේ කියනවා චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කුඥා තින සංගති පස්ස තුන් දෙනාග එකතුට ස්පර්ශය කියලා කියනවා. ස්පර්ශ වුණොත් අරමුණක් පස්සපච්ච වේදනා අරමුණ විදිනවාමයි යම් වේදිත සංජානත යම් අරමුණක් විඳුත් ඒක හඳුනනවාමයි යම් සංජානත්තම් විතක්කේදී යමක් හඳුනාගත්තොත් ඒක ගැන තමන් හිතනවාමයි තමන්ට කුමන හෝ ඉතිල්ලක් යම් විතක්කේදී තම් ප්‍රපංචේදී යමක් විතර්කණය කළොත් මොන විදිහට ඒක ප්‍රපංචමයි ඒකයි බේරෙන විදිහක් නෑ. ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන ටික තමයි ඒකේ තියෙන්නේ. දැසේ තතෝ නිදානං පුරුෂෝ පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ චක්කුඤ්ඤේසු රූපේසු අතීතනාගත පච්චපන්නේ. ඊට පස්සේ යම ප්‍රపంచේන අතීතනාගත වර්තමාන වශයෙන් ඇසින් බලා දතිතු රූපය කෙරෙහි ආව යට කරනවා කියලා පෙන්වනවා. එතකොට දැන් ඒකෙන් චක්කුම් පරිච රූපේච්ච පොජේචපාන්තින සංගතිපස්සෝ මේ ස්පර්ශය තදින් අල්ලගත්තාමයි වේදනාව, හිමින් අල්ලගත්තාම වේදනාව නැහැ කියන එකක් එනවා. එහෙනම් ස්පර්ශය තදින් අල්ලගත්තාම වේදනාව තදින් අල්ලගත්තා, තණ්හාව තදින් අල්ලගත්තා, උපාදානය තදින් අල්ලගත්තා, ප්‍රපංච තදින් අල්ලගත්තා වෙනවා. එහෙනම් ස්පර්ශය හිමින් ඇල්ලුවොත් වේදනාව හිමින් ඔවා අල්ලල් ඉන්න පුළුවන් ඒවා නෙමෙයි. වෙන්නේ. ඊට පස්සේ ඒකෙ මිදෙන්න පෙන්නන්නේ කොහොමද කියලා බලන්න. බලන්න මධ්‍යම නිකාය මදුපිණ්ඩික සූත්‍රය. ඇහැ නැත්තම් රූපය නැත්තම් චක්කු විඥානය නැත්තම් ස්පර්ශය යන පැනවීම නැහැ. ස්පර්ශය යන පැනවීම නැත්තම් වේදනාව යන පැනවීම නැහැ. එහෙම වුණොත් තණ්හාව යන පැනවීම නැහැ. තණ්හාව යන පැනවීම නැත්තම් ප්‍රපංච කුට්ටාසයගේ පැනවීම නැහැ. මේ ප්‍රපංච නිරෝධයෙන් ප්‍රපංච උපසම වෙනවා. ප්‍රපංච නැතිවීම සම්පූර්ණ වෙනවා. එතකොට ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥානය තියෙනවා කියන මට්ටම තිබුණොත් ස්පර්ශය යන පැනවීම පනවන්න නවත්තන්න බැ. පැනවීම පනවන්න වෙනවා. එහෙම වුණොත් වේදනාව ඇතිවලා තණ්හාව ඇති වෙනවා. කෙනෙකුට ඇහැ නැත්තම්, රූපය නැත්තම්, චක්කු විඥානය නැත්තම් එතකොට මොකද වෙන්නේ? ස්පර්ශය යන පැනවීම නැහැ. එතකොට බුදුරහන්තුමා දේශනා කළේ ඇහැ රූප චක්කු විඥාන කියන ටිකෙන් මිදෙන විදිහට ඉන්න කියන එක. කොහොමද ඇහැ රූප චක්කු විඥානේ මිදෙන විදිහට ඉන්නේ? පැත්තකට ගිහිල්ලා මේ ඇස් දෙක වහගෙන කිසියම් දෙයක් උන්ට හිතනකට වෙලා ඉන්න එහෙම නෙමෙයි. මේ ආයතන පරිහරණය කරන වෙලාවෙදීම ඇහැ රූප චක්කු විඥානේ හම්බ නොවන ඥාන දර්ශනයක් පවතින දෙන්නේ. එතකොට තමයි චක්කු සම්පස්සය කියන රූපය හම්බ නොවන මානසික මට්ටමක් පවතින බුදුජානක දෙන්නේ. ඉතින් ඕකයි මම කියන්නේ කියෙන්නේ නැත්නම් දැන් ඕකෙදී සූත්‍ර ටික බලන්න. අපි කියමු දැන් ඔය අනාථපිණ්ඩික වාද සූත්‍රේ. අනාථපිණ්ඩික සිටුමාට කියන්නේ ගැහැවිය ඔබගේ හිතට ඇහැ සිදු වෙන්න දෙන්න එපා, ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා, රූපය සිදු වෙන්න දෙන්න එපා, රූපය උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු විඥාන සිදු වෙන්න දෙන්න එපා, චක්කු විඥාන උපාදාන වෙන්න දෙන්න එපා, ස්පර් චක්කු සම්පස්සය සිදු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න සිදු වෙන්නවත් දෙන්න එපා. කොහොමද අපි මේ සිදු නොවෙන විදිහට? ඒකෙන් මේ චක්කු විඥානයේ ලක්ෂණය තමයි රූපයක් වෙන්නේ. රූපයක් වෙන්නේ කේ ලක්ෂණය තමයි චක්කු විඥානේ ඉපදිනවා. අපි හොඳට තේරුම් කරගන්න ඕනේ අද අපි ඉන්නේ රූපයක් බලන මට්ටමේ. මේ බාහිර රූප තියනවා කියන මට්ටමක ඉන්නේ. මේ තමයි ඇහි කෘත්‍ය තමයි රූප වෙන්නේ. චක්කු විඥානයේ කෘත්‍ය තමයි චක්කු විඥානයේ කෘත්‍ය තමයි දැනගන්න එක, රූපය දැනගන්න එක. එතකොට අපිට පුළුවන් නම් රූපේ හම්බ වෙනවා කියන මට්ටමේ මිදෙන්න. මේ ප්‍රශ්නේ මිදෙන වෙන ඔය ඥාන දර්ශනෙට නැති වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ. කොහොමද රූපයෙන් හම්බ වෙනවා කියන එකේ මිදෙන්න තියෙන්නේ? ඒක තමයි මම ඊයේ දවස පුරාම පණ යනකම් කිව්වේ. මේ පටිච්ච සම්පදාය සඳහා අපිට හම්බ වෙන දේ මේ බාහිර තියෙන සිද්ධියක් ඉඳ නෙමෙයි, මෙහි තියෙන සිද්ධියක්. අපි මෙහෙම ගත්තොත් මේ පැත්තේ තියෙන උස්සම ගොඩනැගිල්ලට නැග්ගොත් අපිට ඈත වෙන්නේ. මේ ඈත පේනවා කියන දර්ශනය ඇති වෙන්න තියෙන හේතු ටික මොකක්ද? බාහිර පේන දේ හින්දාද, බාහිර දේවල් කියන හින්දාද අපිට පේන්නේ පේන්නේ ඒක ඇති උනේ ගොඩනැගිල්ලට නැගපු හින්දාද? ගොඩනැගිල්ලට නැගපු හින්දා නේද? ගොඩනැගිල්ලට නැග්ගහම පේනවා අපිට තව ගොඩනැගිලි පාරවල්. ඒ ගොඩනැගිලි පාරවල් තියෙන හින්දාද අපිට මේ පේන්නේ? පේන දේ ඇති වෙන්න හේතුව ඒකද? ඈ හරි, ගොඩනැගිලි නැග්ගහම බැරිල ඔය ගොඩනැගිලි නොතිබුණු කිස් අවකාශය හරි පේන්නේ. පේන දේ ඇති වෙන්න හේතු ටික තිබුණොත් මොන හරි දෙයක් පේනවා. තියෙන දේ පේනවා. එතකොට අපි කියමු පෙනෙන දේ ඇති වෙන්න හේතුව අපි ගොඩනැගිලි නැග්ගුවේ. මොකද පෙනෙන දේ නැති වෙන්න නම් අපි ගන්නවන ගොඩනැගිලිෙන් බැස්සහම ආයතේ සිද්ධිය අපිට පේන්නේ. ඒ වගේ අපිට මෙහෙම අරමුණක් පේනවා කියනකොට මේ පැති සිත් ඉපදිච්ච එක නිසා මෙහෙම පේනවා මිස අපිට හිතෙන්නේ හරි සිත් උපන්නාට පස්සේ පේනවා පේන්නේ තියෙන දේ නේ කියලා. නමුත් තියෙන දේ නෙමෙයි ආයතන ටික උපද්දලයි පේන්නේ. මොකද ඔකට හේතු රූපය අනිත්‍ය නොදකින්න හේතුව අපි ඇහි අනිත්‍ය ගන්නෑ. ඇහි අනිත්‍ය නොදකින්න හේතුව රූපය අනිත්‍ය ගන්නෑ. දැන් අපි හිතාගෙන ඉන්නේ ඒකයි බුදුදහම ටික ගොඩක් ගැඹුරුයි. ඉඳගෙන හිටගෙන ඇවිදින ඉඳාගෙන හතර ඉරියව්වම පවතින ඇහක් තියෙනවා කියන තැනකනේ අපි ඉන්නේ. දැන් මේ ඇහ තියෙනවා කියන තැනක ඉඳගෙන අපි ඇහි අනිත්‍ය ගැන කතා කරමු. මොකද ඇහි අනිත්‍ය දකින්න උනොත් කොහොමද අපිට ඇහි අනිත්‍ය දකින්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණි ඇහ අනිත්‍යයි. ඇහ කියන එක අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති. ඇහ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක කියනවා. දැන් එහෙම හොඳට බලන්න ඇහැ කියන එකේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන දේශනා කරන්නේ මහණ මේ ඇහැ අනිදර්ශනයි. ඇහැ කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඇහැ අපි දැකලා නැහැ, දකින්නත් නැහැ. දැන් අපිට අපේ ඇහැට හැපෙනවද? දෙන්නේ. අපි කණ්ණාඩියකට හෝ වීදුරුවකට හරි වැටුණු ඡායා බලලා අපි ඇහැ දැක්කා කියන්නේ. ඒක මේ ඇහැට පෙනෙන බාහිර රූපයක් මිසක වීදුරුවල ඇස් නැහැ. ඒක රූපයක් තමයි. මුදට අපි නුවණ තියෙන්න ඕනේ. මේ මෝඩකම් හිතලා කියන්නේ නැහැ. ඊට පස්සේ පත්තරයක හරි කඩදාසියක හරි ඇහැඳු තේක චිත්‍රයක් මිසක ඒක ඇහැක් නෙමෙයි. ඇහැගේ ඒ චිත්‍රය. ඊට පස්සේ අපිට හිතට සිහි වුණොත් ඒක චිත්තජ රූපයක් මිසක ඒක ඇහැ නෙමෙයි. තව රූපයක් මෙහෙම පේනකොට මේ මෙතෙන්ට සාපේක්ෂව රූපයක් මිසක මේ තව ඇහක් පේනව නෙමෙයි. ඒ කියන්නේ ඇහැ නම් මට උතනු තේින්ද බෑ. මට ඇස් හම්බ වෙන්න බෑ බාහිරින්. ඇහැ කියන කාධ්‍යාත්මිකයි. ඇහැ කියනක බාහිරින් හම්බෙන්න පුළුවන් එකක්ද? බාහිරින් හම්බෙන්නේ රූප විතරයි. නේද? එතකොට ඔය බාහිර ආයතන ටික හොඳට බැලුවොත් අපිට අපේ ඇහැ කියන එකවත් දන්නේ නැහැ. අපි ඇහැ කියලා හිතාගෙන ඉන්නේ මනෝමය සිද්ධියකට. දැන් උදාහරණයකට මම කියන්නන්නේ පුරාණ කර්මයෙන් හටගත්ත විපාකවල ස්වභාවය තමයි හැම වෙලෙම අපිට නිමිති නැති දැනග තියෙන්නේ. අපිට හිතන්න කියන්න කරන්නවත් නැහැ. නව කර්මවල ලක්ෂණය තමයි මොනවා හරි දෙයක් ගැන හිතන්න කියන්න කරන්න පුළුවන් නම් ඒ තමයි නව කර්මවල තියෙන ලක්ෂණය. පුරාණ කර්මයේ විපාකයට හිතන්න කියන කරන්න බෑ. මොකද මම කියන්නේ දැන් පුංචි ළමයෙක් ගත්තොත් අවුරුදු 5-6ක. ඒ ළමයා දන්නවද මට වකුගඩුව කියලා එකක් තියෙනවා, හදවත කියලා එකක් තියෙනවා, වකුගඩුව මේ වගේ, හදවත මේ වගේ කියලා දන්නවද එන්නේ? ඒ ළමයා ඒ තිය තමන්ගේ තියෙන වකුගඩුව ගැන, හදවත ගැන හිතන්න කියන්න කරන්නවත් දන්නවද? එයාට එහෙම නෑ. එයාට හිතින් කීන් කිලින් කරන්න බැරි වුණාට එහෙම දෙයක් තියෙනවා ජීවිතයේ වෙලා ජීවිතය යෙදিলা ජීවිත ජීවත් කරන්න යෙදিলা තියෙනවා. මොන පුරාණ කර්ම හටගත්ත ටික හැබැයි හිතෙන් එයාට ඒකෙන් සතුට දුක් නෙදින්නේ. එයාට නෙමෙති නෑ ඒක. ඒක පොඩුව හදවත කියන එක. දන්නේ නෑ කියන හිතන්නවත් දන්නේ. හොඳට හිතන්න දන්නේ නෑ, නරකයි හිතන්න දන්නේ නෑ, වකුගඩුව අනිත්‍යයි කියනවත් දන්නේ නෑ. ප්‍රශ්නෙකුත් නැහැ අනිත්‍යයි කියලා බලන්න ඕනේ නැහැ. මොකද කෙලෙස් ඇති වෙලා නැත්තම් අය නැති කරන්න ඕනේ කියලා කිව්වොත් නැන්නේ නේද? ඇති වෙලාම නැන්නේ කෙලෙස් කියව වකුගඩුව ගැන තණ්හාව ඇති වෙලා නැත්තම් වකුගඩුව කියලා එකක් නැත්තම් හදවත කියලා එකක් නැත්තම් ওই ළමයා ටිකක් ලොකු වෙනකොට බාහිර මිනිහක් කමන එකක් දිහා බලලා හරි වීහියක් පටියක් දිහා බලලා හරි මේ තමයි වකුගඩුව, මේ වකුගඩුව හරස්කඩ, මේ හදවතේ කපාට කියලා ඉගෙන ගන්න. දැන් මොන හොඳට එයාගෙන එයාට හදවත ගැන වකුගඩුව ගැන දැනුමක් තියෙනවා. දැන් හදවත මෙහෙමයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් එයාට. ඈ හදවත ගැන හිතන්න. දැන් එයා හිතාගෙන ඉන්නේ මංගාව තියෙන හදවත ගැනම වකුගඩුව ගැනම තමයි මේ දැනුම කියන්නේ. නමුත් ওই දැනුම නැති කාලෙත් හදවත වකුගඩුව තිබුණානේ නේ. එතකොට දැන් අර දැනගත්ත ටික තමයි නවකයි. දැන් ඔය හදවත කියලා වකුගඩුව කියලා තියෙන ටිකත් හිතන්න කියන්න කරන්න පුළුවන් ටික තියෙන ඔය දැන් එයාට නවකයි. දැන් ඒ හදවත ගැන හිතන්න කියන්න කරන්න පුළුවන් ඔක්කොම ටික නවකයි. එතකොට පුරාණ කර්මයන්ගේ ලක්ෂණය තමයි ජීවිතය වෙලා තියෙන නිමිති නෑ. මෙයා තේරුම් ගත්තොත් යම් වෙලාවකදී අද හදවත වකුගඩු කියලා මේ හිතන්න කියන්න කරන්න පුළුවන් ඔක්කොම ටික මනෝයි. කියන ටික අරගෙන ඒ උපදින විතරකේ අනිත්‍ය දැකලා ඒ හදවත වකුගඩු කියන දැනුමත් නැති වුණා. නූපදින ස්වභාවයට ගත්තොත් තියෙන එකක් දන්නේ නෑ. එයා හැම වෙලේම ජීවත් වෙන්නේ වකුගඩු නැතුව. අනිමිත්ත ජීවත් වෙන්නේ. ඒ වගේ අපි ඇහැ කියන එකත් එහෙමයි. අපි ඇහැ කියන එක දන්නේ නැහැ. පොඩි ළමයා වගේම තමයි ඇහැ කියන එකේ යථාර්ථය ඇහැ මෙහෙමවත් කියන්න දන්නේ නැහැ. ජීවිතය විල උපකාර වෙලා. හැබැයි අපි බාහිර රූපයක් දිහා බලලා හරි කණ්ණාඩියකින් බලලා හරි වීඩියෝ කොටකින් බලලා හරි ඇහැ මෙහෙමයි මේ මගේ ඇහැ කියලා දැන් අර දැනුමක් ඇති කරගෙන තියෙනවා. ඔය අපි දැනුම ඇති කරගෙන තියෙනවා කියන ටික නැති කාලෙදිත් ඔය ඇහැ තිබුණා. ඔය දැනුම තමයි තියෙන ඇහැ නැති වෙනකොට තව ඇහැක් හදාගන්න තියෙන ටික ඔය. හරි. ඊගාට ඔය ඇහි සැබෑ සත්‍ය නෙමෙයි. අපි නිකමට කියමු දැන් සපේතාගෙන හතර ඉදියවම කවුද නැහැක් තියනවා කියලා ඔය මනෝමය තියෙන සිද්ධිය සිහිකර කර ඉන්නේ. දැන් අපි චුවත් මං කියන්නේ දැන් මේ ඇහැ කියලා අපි නිකන් හිතන්නේ මේ ඇහැ නම් මං කියන්නේ ඉටි කට්ටක් අරගෙන මේ ඇහි ඌනම් තැනකට ආයින්ද ඇනලා බලන්න ඇති වෙන වේදනාව මොකද දුක් වේදනාවක් ඇති වෙනවනේ. එතකොට උපන්න සිත මොකද්ද? දැන් ඉටි කට්ටකින් ඇන්නොත් මෙහෙම ඌනම් තැනකට ඇනලා බලන්න උපන්න සිත මොකද්ද? දුක් වේදනාව ආවේ කාය විඥාන සිත නෙමෙයි ඉපදෙලා තියෙන. දැන් මේ ඇහැට කයට ඉන්ඩිකේටර් එකකින් යන්නොත් දැනෙනවනේ දුක් වේදනාව. ඒතර කාය විඥානේනේ. මේ ඇහැ කියන එකෙත් ඒ වගේම ඉන්ඩිකේටර් එකකින් අයින්ද යන්නොත් ඒ වගේම වේදනාවක් එයිද නැද්ද? එනවා. එහෙනම් ඉපදලා තියෙන සිත මොකද්ද? කාය විඥාන. මේක ඇහැ නම් කාය විඥානේ උපදිනවද? එතකොට ඇහැයි පොට්ටබ්බයයි නිසා කාය විඥානේ උපදින්න පුළුවන්ද? එහෙම බෑ. එතකොට දැන් මං අහන්නේ මං කියන එක තේරුණාද? දැන් මේ ඇහැයි කියන එකේ ඕනම තැනකින් ඉටි කට්ටක් අරගෙන ආයින්ද නිකම් කිව්ව ඇන්නොත් තේරෙයි අපිට ඇති වෙන දුක් වේදනාව. දුක් වේදනාව හැම වෙලාවෙම කාය විඥාණයට උපදිනවා මිසක දුක් වේදනා සැප වේදනා දෙක කාය විඥාණයෙන් මිසක චක්කු විඥාණය දුක් සහගත නැහැ. චක්කු විඥාණය සැප සහගත නැහැ. චක්කු විඥාණය උපේක්ෂ සහගතයි. සෝත විඥාණ චක්කු විඥාණ සෝත විඥාණ ගාහන විඥාණ චිව්වා විඥාණ උපේක්ෂ සහගතයි. කාය විඥාණය හඳුනගන්න තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවෙම සැප සහගතව දුක් සහගත වෙන්නේ කාය විඥාණය විතරයි. කාය විඥානේ විතරයි. හරිද? ඒකටයි මෙන්නම් ආපෝ එතෙන්ට එන්න. මේ සිත් තුළ ලක්ෂණ තියෙනවා. චක්කු විඥානය කියලා කියන්නේ උපේක්ෂා සහගත සිතක්. චක්කු විඥානේ කිසිම වෙලාවක සැප සහගතව දුක් සහගතව වෙන්නේ නැහැ. උපේක්ෂා සහගතව. මොකද ඒක පෙනෙනවා කියන සිද්ධිය විතරමයි කරන්න පුළුවන්. අර වෙන මොකුත් කරන්න බෑ. ඒ චක්කු විඥාන සිත රාගද නෙමෙයි, ද්වේෂද නෙමෙයි, මෝහද නෙමෙයි, කෙලස්ද නෙමෙයි, යෝගද නෙමෙයි, ග්‍රන්ථද නෙමෙයි. ඊට පස්සේ පෙනෙනවා විතරමයි කරන්න පුළුවන්. දර්ශන බුද්ධිය විතරමයි කරන්න පුළුවන්. ඒක උපේක්ෂාගතයි. කාමෝචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්කු විඥානං උපන්න හෝති උපේක්ෂා සහගත රූපාරම. කාමාවචර කුසල කර්ම කළ බැවින් රැස් කළ බැවින් විපාකු ච උපේක්ෂා සහගත චක්කු විඥානේ උපදිනේ වේද කියලා වෙනම ඉස්තර කරනවා. නෑ නෑ ඉතින් මේ ඇහැට රූපේ ගැටුනොත් අගල හට ගන්න. ඊට පස්සේ ඒ පේන දේ ආරම්භය සැප හෝ දුක් හෝ විඳින්නේ අපි මනෝමේ. එතකොට සෝමනස්ස දෝමනස්ස වෙනවා. ඒකේ වෙනස තමයි කාය දුකේ සැපේ වෙනස තමයි මට නුවණක් තිබුණත් නැත දුක කියනක උපදිනවමයි සැප කියනක උපදිනවමයි. ඇහෙට එහෙම නැහැ. ඇහෙන් දකින දේ උපේක්ෂා සහගතයි. මේ අරමුණේ සැප විඳිනවා නම් හෝ දුක් විඳිනවා නම් හෝ මට ඉතින් හිතලා තමයි විඳින්න වෙන්නේ. අනිවාර්යෙන් එකට වදින්නේ නැහැ දුක කියන එක. මේ පේන දේ ආරම්භය මට සැප විඳිනවා නම් විඳින්න වෙන්නේ පේන දේ ආරම්භය හිතෙන් හිතලයි. ඒතකොට ඒක සෝමනස්සය. අර කයට දැනෙනවා වගේ ඇහැට ගැටලෙන්නේ නැහැ දුක. දුක් වේදනාව කියන එකේ ලක්ෂණ එහෙම නැ ගැටෙන එකම දුක. කටුවකින් ඇන්නොත් මම නුවණින් හිතුවත් නැත දුක එනවාමයි. මේක සැපසහගතන නුවණින් හිතුවත් නැත සැප එනවාමයි. එතකොට නමුත් චක්කු විඥානය කියන එක එහෙම නැහැ. එහෙම අනිවාර්යෙන් ඇහැ හිල් කරගෙන ඉන්නේ නැහැ. ඇහැට වදින්නේ නැහැ. උපේක්ෂා සහගතයි. හැබැයි ඒ පේන අරමුණ අසිරස් තමයි නේද චූක් නේද කියලා විඳහැයි. ඒ විඳින්නේ මනෝමයෙන් අපි. සැප විඳින්නේ හැබැයි ඒක તો එතකොට නෑ සෝමනස්සය. මේක හරි නෑ කියලා අපි දුක් විඳිනවා, දුක් විඳින්නේ මරණය. එතකොට දෝමනස්සය. සැප දුක් දෙක ඇඹිලෙම චක්කු සම්පස්ස පච්ච සුඛං දුක්ඛං කියන එක මරණයෙන් තියෙනවා. එතකොට මම ඒක මතක් කරේ දුක් වේදනාව කියනක හොඳට හඳුනාගන්න කය මුල් කරගෙන තමයි, කය තමයි දුක්ඛාගත කාය විඥානේ සැපසාගත කාය විඥානේ. කාය විඥානේ විතරම ඔය එකයි මම හඳුනාගම කියන්නේ. උගලන්ට මේ ස්කන්ධ ධාතු ආයතන ගැන තින දැනුම නැතුකම තියෙනවා. උගල මේවා අඳුරන්නේ. එතකොට ජීවිතේ පැටලෙනවා කියන එක යන්න ඕනෙද දන්නේ නැහැ කියන එක හිතා ගන්නවත් බැහැ. දැන් මේවා ඔක්කොම පෙන්වන මම කිව්වේ අපි ධර්ම වේදනාව ගැන හැම කරනකොට වේදනාව ගැන හොඳට පෙන්වන සැපසහගත වෙන්නේ කොතනින්ද, දුක්සහගත වෙන්නේ කොතනින්ද, ඒ සිත මොකද්ද, කුමන ප්‍රත්‍යයකින්ද උපදින්නේ, මේ කාරණා ඔක්කොම පැහැදිලි කරන්න දෙනවා. ඇහැ කියන්නේ මොකද්ද, රූපය කියන්නේ මොකද්ද, ඒකෙන් වෙන කෘත්‍ය මොකද්ද, ඒ සිත කොහොමද, ඒ සිතේ ලක්ෂණ මොකද්ද, මේ ඔක්කොම ගන්න. හයතම ස්වප්න මනස ඒ විදිහට හතරකට විතරයි උපේක්ෂාසහගත. කාය විඥානේ සැපසහගත දෙවෙනවා, දුක්සහගත දෙවෙනවා, උපේක්ෂාසහගත දෙවෙනවා. මනෝ විඥානේ සෝමනසහගත දෙවෙනවා, දෝමනසහගත දෙවෙනවා, උපේක්ෂාසහගත දෙවෙනවා. අර හතර ඒකාන්තයෙන් උපේක්ෂාසහගත. ඒක සෝමනස්ස වෙන්නෙත් නැහැ, දෝමනස්ස වෙන්නෙත් නැහැ, සුඛ සැපසහගත වෙන්නෙත් නැහැ, දුක්සහගත වෙන්නෙත් නැහැ. චක්කු සෝත ගහන ජීවා කියන හතර උපේක්ෂාසහගතයි. ඒ විඥාන හතර ඒකාන්ත උපේක්ෂයි. කාය විඥානේ බෙදෙනවා. සැප දුක් උපේක්ෂා. සැපයක් ඇති වෙන්න හේතු ස්පර්ශ නිසා ඇති වෙන කාය විඥාන සැපසහගතයි. දුක්සහගත වේදනාව ඇති වෙන්න හේතු රූප ස්පර්ශ නිසා ඇති වෙන කාය විඥානේ දුක්සහගතයි. උපේක්ෂා වේදනට හේතු රූප ස්පර්ශ නිසා ඇති වෙන කාය විඥාන උපේක්ෂාසහගතයි. මනසත් එහෙමයි. සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන තුනට මනෝ විඥානය දෙදෙනා. එතකොට දැන් ඉදිකට එකෙන් යනලා බැලුවොත් ওই න්‍යාය ඉගෙනගෙන තිනකොට හොඳට ස්ටග්ගල වේදනාව දිහා බලලා හිත දැනගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ නම් දැන් මේ තියෙන දුක් වේදනා ඒක කියන කාය විඥානය ඉපදින තියෙන්නේ. ඊගාවට ප්‍රශ්නයක් එනවා. එහෙනම් කොහොමද කාය විඥානය උපන්නේ? මේ ඇහෙනම් කාය විඥාන උපදින්න බෑ. ඇහැට ගැටෙනොත් උපදින්නේ චක්කු විඥානේ. එහෙනම් කාය විඥාන උපන්නේ කය නිසායි. ඊගාවට ඇහෙනම් ඇහැට පොට්ටබ්බේ ගැටෙන්න බෑ. නේද? ඈ? පොට්ටබ්බේ කියන්නේ බාහිර ස්පර්ශය කියන්නේ කයට ස්පර්ශය ගැටෙනවා කියලා කියන්නේ. කයට ගැටෙන රළු දේවල් කියන්නේ පටවි. ඇහැට ගැටෙන්න පුළුවන් රූප මිසක අපි පොට්ටබ්බ කියන වචනයෙන් හඳුන්වන්නේ කයට ගැටෙන දේවල් නේද? ස්පර්ශේ කාය ස්පර්ශය නිසා කියලා කියන්නේ. කාය ස්පර්ශය නිසා නැත්නම් කාය පොට්ටබ්බ නිසා කාය විඥානය කියන. පඨවි ධාතුව ගැටෙන්න බෑ ඇහැට. කිසිම වෙලාවක. දැන් මේ බාහිර පොට්ටබ්බ ආයතනය කියලා කියන්නේ පඨවි. එතකොට මේ කය තියෙන්නේ, මේ කය නිසා තමයි, කයයි පොට්ටබ්බයයි නිසා මේ කාය විඥානය ඉපදලා තියෙන්නේ. එතකොට අපි නිකමට කියමු, දැන් අපි හිතාගෙන රෝස පාට ඉඳගෙන හිටගෙන ඉඳාගෙන ඇවිදින හතර ඉදියම පොදුන දිවක් තියෙනවා කියලානේ. ඔය දිව කියන එකේ ඕනම තැනකට ඇල්පෙන එකකින් අල්ල බලන උපදින සිතම් පොදු කියන දුකක් දැනේ. ඒ කාය විඥානේ කෝ දිවයි දුකට. මෙතනදී චක්කු ධාතු, රූප ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, චිව ධාතු, රස ධාතු කියන මේ ධාතු කියන්නේ ශුන්‍යතාවර්ථේ. ඊටාම සියුම් ස්වභාවාර්ථේ. ධාතු කියන්නේ ස්වභාවාර්ථේ. චක්කු ධාතු කියන්නේ අරමුණු පෙනීම පුද්ධි. මේකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. චක්කුව ඇති වෙන්න පුළුවන් බිම මේ ප්‍රසාදය. ඒක කය. මේ කයේ මේ බඳු ප්‍රසාදය ඇසුරු කරගන්න තමයි ඇහැ කියන එක උපදින්න පුළුවන්. ඇහැ කියන එක පෙනීම පුද්ධිය කරන්න. එතකොට ඇහැ උපන්නුත් තියෙන ලක්ෂණය තමයි රූපයක් පේනවා. රූපෙ පේන එකෙන් තමයි ඇහැ ඉපදිලා කියලා දැනගන්න වෙන්නේ. ඇහැ උපන්නුත් රූපයක් පේනවා. ඇහැ ඉපදුනා එකේ ලක්ෂණය රූප පේනවා. රූප වෙන එකේ ලක්ෂණය ඇහැ ඉපදිනවා. රූපෙ පේන එක අතහැරනවා කියන්නේ ඇහැ අතහැරෙනවා. ඇහැ පේන එක අතහැරනවා කියන්නේ රූපෙ පේන එක අතහැරෙනවා. දැන් ඊට පස්සේ ඇහැ තියෙනව නෙමෙයි. චක්කු ප්‍රසාදයක් තියෙනවා. ප්‍රසාදය කියන්නේ ඇහැ උපදින්න පුළුවන් පාත්‍ය. ඒක කය. ඒකට වැටුනොත් එන්නේ කාය විඥානයේ මිසක මේ කයේ හැටි. මේ ශරීරයේ එක එක තැන් උදව් කරගෙන උපදින සිත් වෙනස්. නමුත් ඒ ශරීරයේ මේ සිත උපදින්ද උදව් වෙන ඒ තැනේ සිතේ නම් නම් කරලා තියෙනවා. නමුත් කයේ අපි. ඇහැ කියනක උපදින්නේ අවස්ථාවට. චක්කු කියන පෙනීම ත්‍ෘප්තිය තියෙන අවස්ථාවට. මේ ප්‍රසාදයට සිත යොමු වුණාම ඇහැ කියනක උපදින්නේ. එහෙම නැත්නම් එතකන් ඇහැ නෙමෙයි. ඒකයි අර මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන. දැන් උදාහරණයක් ගන්න මලමිනියක ওই ඉන්ද්‍රිය රූප ඔක්කොම බින්දිලා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, චුව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය ওই රූප නැහැ. මුකුත් නැහැ. ඇහැ නැහැ. කන, දිව, නාසය, ශරීරය ව නැහැ. මලමිනියක ඒ ඉස්තින්ද්‍රිය රූපය පුරුෂින්ද්‍රිය රූපය වනයකක්ව භව රූප එකක් නැහැ. නමුත් අපිට අඩුවක් නැතුව ඒකේ තේහකන දිවනාසි පේනවන්නේ. එතන ඇහැ නැති නිසායි පේන්නේ නැත්තේ. කන නැති නිසායි එතන ඇහෙන්නේ නැත්තේ. එතින් තේහකන දිවනාසය නැහැ. අපි ඇහැකන දිවනාසය කියන්නේ අපි හිතාගෙන ඉන්න එකනේ. අපි හිතාගෙන ඉන්න එක නෙමෙයි තියෙන එක. අදත් එහෙමයි මලමිනිය ඇහැකන දිවනාසය තියෙනවා කියලා පේන මට්ටමේ ඇහැකන දිවනාසය කිනුයි අපි ඉන්නේ. මොකට නෙමෙයි පේන්නේ. ඔය අපි හිතාගින්න ඇහැකන දිවනාසය ශරීරය කියන එක නැති වුණාට ජීවත් වෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ. අපි හිතාගෙන ඉන්න එක තිබුණාට ජීවත් වෙන්න බෑ. මලමිනිය පේනවා අපි හිතාගින්න ඇහැකන දිවනාසය තිබුණාට ජීවත් වෙන්න බෑ. එතන ඒවා නැහැ. එහෙනම් අපි හිතාගෙන ඉන්න එක නැති වුණාට ජීවත් වෙන්න පුළුවන් කියලා න්‍යායකුත් තියෙනවා. අපි හිතාගින්න කොහොමද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණිය ඇහැ නැති කරගන්න, කන නැති කරගන්න, නාසය නැති කරගන්න, දිව නැති කරගන්න, කාය නැති කරගන්න, බඩ නැති කරගන්න, හතපය නැති කරගන්න කියලා පෙන්නනවා. අත්පාද උතුමා සූත්‍රයෙන්. ඔය කියන්නේ මැරෙන්න කියලාද කියන්නේ? නෑ මේ ලොකු දර්ශනයක් කියන්නේ. එතකොට මොකද අපිට ওই ටික නැති වුණාම තමයි කෙලෙස් නැත්තේ. අපිට කෙලෙස් තියනවා කියන දේ ටික මේ ටික. ඉතින් මේවා මම නිකන් කතා කිව්වෝ එහෙන් ගියාම ඕගොල්ලෝ තවත් වික්ෂිප්ත වෙනවා. මේක මහා මුත්‍රික කොහොමද කරන්නේ අපේ මේ කියන. එහෙනම් ඔය දැන් අහලා හින්දා ඉතින් මට ඔවා කියන්න ඕනේ ඕගොල්ලෝ ආපු පැත්ත. නමුත් තේරුම් ගන්න ඕනේ බුදුදහම කියන්නේ කුඩාක් ගැඹුරු. ඇත්තටම අතිශයම ගැඹුරු මේ ලෝකෙම ඉතර වෙන ඥාන දර්ශනය ලෝකයේ මානසික මට්ටම ඉතර කරන ඒකට යන්න තියෙන මට්ටම තමයි මම කිව්වේ. කොහොම හරි මේ ස්පර්ශ ආයතන හය ඇත්ත දකින්න ඕනේ. අපිට අරමුණක් පේනවා කියන එක පටිච්ච සම්පන්නයි. පත්‍යෙන් හටගත්ත ටික මේ දැන් තියෙන පත්‍ය ටිකක් එකතු කරගෙන අපිට පේන්නේ. ඒකෙන් කියනවා පේන්න ඉස්සෙල්ලා අරමුණ තිබුණා නම් මේ පෙන්න පස්සේ තියෙනවා නම් දැන් පේන්නේ කියන තැනට ගන්න. එතකොට ඇහෙන දැනෙන මේ ටික දකින මට්ටමට ගන්න. එදාට තමයි මේ කියන අර්ථ ටික ඔක්කොම එකට තියෙන්නේ. ওই කියන ඒවා වෙනසකින් තොරව වෙනවා. එහෙම නැත්තම් ඒකත් අතහැරේ පරයයි. ආයතන ටික හඳුන ගන්න ආයතන ටික පටලලා නැතුව ජීවත් වෙන්න. ඔය ඇහැ කියන එක ක්ෂණිකයි හටගෙන නිරුද්ධ වෙනවා. අපි මේ ඇහැ කියලා හිතාගෙන ඉන්න බොරුවක් නේද කියන එක වෙහෙසක් නැතුව පෙනෙන දැන්ට ගේනවා ඕගොල්ලෝ. ඒ ගැන අයියෝ මේව දකින්න බෑ කියන තැන කිව්වම මහා අමාරුයි කියලා හිතන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම වෙනවා. එක තැනකින් පටන් ගන්න යෝනේ. ඔයගොල්ලන්ට තියෙන එක දේ තමයි මොකද්ද? ආයතන ටික වෙන් කළා හඳුනා ගන්න. කියන්නේ මේ ඇහැයි රූපයයි කියලා පේන ටික මේ දැන් ඇහැයි රූපයයි. ඒක බඳින්න එපා. දැකපු දේ සිහි වෙනවා කියලාද සිහි වෙනක මේක මනසයි ධර්ම ආරම්භය. මේක සිතින් උපදපු ධර්මාරම්මණය දැනගත්ත එක. සිහි වෙන එක දැකපු එකටයි කියලා ගැට ගහන්න එපා. ඒ දෙන්න දෙපැත්තෙන් හඳුනගන්න. ඊට පස්සේ ඇහෙන එක පෙනෙන එකයි කියලා ගැට ගහන්න එපා. ඒක වෙනවම හඳුනගන්න. මේක වෙනවම හඳුනගන්න. මේ වගේ තමන්ට තියෙන මහා බැරි එකක් නෙමෙයි. ඒ තැන මේ දැන් ඇහැ රුපියයි දෙක කියලා හඳුනගන්න. කනයි ශබ්දයයි දෙක වෙනම හඳුනගන්න. ඒක මේකට ගැට ගහන්න නැතුව. කොන්න ඔය ටික විතරක් කරන්න. උත්සාහවත් වෙනකොට ඔක් කරන්න බැරි නෑ. කෙනෙකුට කරන්න පුළුවන් මට්ටම තියෙනවා. ඒ ටික වෙන් කරගන්න සියුම් වන කෝණ හිඳ තමයි සමාධිය. සමාධි වැඩවල මේ ස්කන්ධ ටික වෙන් කරගන්න ආයතන කුසල වෙන්න. එතකොට ඔය ඇහැගෙන කියපු ඒවත් ඇහි අනිදර්ශන කතාවත් තේරු නොතිබීම හට නිතර නැතුව නැති වෙනවා කියන එකක්. ස්පර්ශ ආයතන හයම නිරුද්ධ වෙනවා කියන දර්ශන තේරු නොතිබීම හට ගන්නවා කියන ඔක්කොම ටික පෙනෙන තැනට ගේන ඕව එකින් එක බලන්න ඕනෙත් නැහැ. ඒ ගැන වෙහෙසක් ඕනෙත් නැහැ. මං කිව්ව ඔක්කොම පැටලි ටික තියෙන එක තැනකින් බලුණාම ඔක්කොගෙම පැටලි. ලෙහුණාම එක තැනයි ලියන්න. ඔක්කොම ටික ලෙහින්. එහෙනම් එකක මේ ටික කතා කරපු දේවල් මේක දෙයක් තේරුම් ගන්න අපි මනෝමෙන් හිතාගෙන ඉන්න විදිහේ ලෝකෙ තුල මිදගෙන මේ මානසික මට්ටම තුල ඉඳගෙන තවත් මානසිකාර පෙරලියක් විතරකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මේ කියන කාරණ සම්පූර්ණ ඒ ජීවිතේම වෙනස් වෙන ඒ දර්ශනයම වෙනස් වෙන එකක් උදාහරණයක් දෙන්න. අනිත්‍ය දිහා බලලා අනිත්‍ය මේ රූපෙ දිහා බලලා අහවල් පුද්ගලයා නෙමෙයි කියලා එයා කියද්දි එයා ඒ මට්ටමේ මිදිලා මේ රූපෙ දිහා බලලා අහවල සාමුද්‍රෝණ කියලා කියද්දි මෙතෙන්ට නැති වෙන්න ඕනේ මේ රූපේ මමයි කියන එක. මේකෙ මිදිලා එනිසා ලෝකේ මේ රූපෙට ගැහුවත් එයාට මට ගැහුවා කියන එකක් වෙන්නේ නැහැ. ලෝකේ මේ රූපෙට ගහ යහවල සාමුද්‍රෝණට ගහන්නේ කියන දේ. නමුත් එතෙන්ට තියෙන ඥාන දර්ශනේ මේකෙ මිදිච්ච. ඒ නිසා එයාට වැදිලා නැහැ. මුටි කරන්නේ නැහැ. අපි මේ කයත් මගේ කියන නැත්තම් මේ කය කියන මට්ටමේ ඉන්නකොට ලෝකයක් මේ කයට ගහනකොට ගැහුම මගේ වෙනවා කියන එක නවත්තන්න බෑ. නවත්තන්න බෑ. ඒ නිසා වචන විතරක් නෙමෙයි දර්ශනයකින්ම මේ ඔක්කොම අත්හැරෙනවා. අත්හැරෙනවා. එතෙන්ට යන්න තියෙන්නේ අර වගේ ඥාන දර්ශනකින් එක එක ක්‍රමයකට අපහසුවක් නෑ. අපහසුවක් කියන්නේ බැරි නෑ කරන්න. අපිට උවමනා විතරයි ඕනේ. ඒ තැන්වලදී මේ දැන් ඇහැට පේන මේ රූපය මේ ඇහැ නේද මේ පේනවා කියන සිද්ධියේදී හොඳට ඒ දෙක හඳුනගන්න. ඊට පස්සේ ඇහෙනකොට ඇහෙන ශබ්දය හොඳට හිතට අරගන්න. මේ කණයි ශබ්දයයි දෙක. ඒක පේන දෙයට අයිති නෑ නේද? කියලා මේ පේන සිද්ධිය ඒකට ගලපන්න නැති විදිහට බලන්න. ටික ටික හඳුනගන්න එකපාරටම. කොහොමද මේ ආයතන පේන දේ අල්ලනවද මේ කියනකොට ඒක ඇත්තටම දක්ෂ වෙන්න වෙනවා. නැත්තම් අවිද්‍යාවට පේන නැයි මේ. ඒක තියෙන එක නෙමෙයි ඇල්වි තියෙන එක නේ අල්ලන්නේ. කියන තැනක. අර මං කිව්වේ tamam උපමා දීලා ඇල්ලුවොත් අල්ලන එක පේනවා නම් ඇස් නොපෙනෙන කෙනාටත් අහුවෙන්න පුළුවන්. එයාට ඕක පේනවද? එහෙනම් එයාට මේ පේන සිද්ධිය නැහැ. නමුත් අහුවෙන එක දැනෙනවනම් එහෙනම් දැන එක වෙනම එකක් කියන්නේ. ඒ වගේ තමන් අන්ද ඒ ඇස්නෝපෙනන කෙනෙක් හැටියට රඟපාලා හිතාගෙන ඒ විදිහේ මානසික මට්ටමක් පසුබිමක් ඇති කරගෙන හිතෙන්න. ඒ කියන්නේ එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අන්ද කෙනෙකුට මේ හිතට දැනෙන මේ මට්ටමවත් එන්න බෑ. ඇහැට පේන්නත් බෑ. පේවුන දේ සිහි කළ වෙන මට්ටමවත් එන්න බෑ. මොකද එයාට පේවුන්නේ නැහැනේ මේ මට්ටම. ඒක සිහි කරන්නත් බෑ. එහෙනම් එහෙම කෙනෙකුට වුණත් මේ ආරෝහණය මේ මොදෙන ටික විතරයි නේද කියලා වගේ තමයි දක්ෂික වෙන්න වෙන්නේ. වෙලා මේ වගේ gati ටික තියෙන එක ඊගාව දවසේදී මෙහෙම අහනකොට ඩක්ගලන් තියෙන ඕන තියෙනවා ටිකක් හරි. මේ පෙවුනට මෙතන තියෙන එක මේක නෙමෙයි නේද කියන කෙනා ටික. කොහොම ටික වැඩි වෙන්න යම් දවසක් තියෙනවා එයාව මොන විදිහටද රවට්ටන්න බෑ. ලෝකෙ ඔක්කොම පේන දේ අල්ලන්න පුළුවන් කියලා කියද්දි මෙයා තනියම දන්නවා ලෝකෙ ඔක්කොම මේ ඇත්ත දකින්න නැති කම හින්දා මේ කියන්නේ අල්ලන දේ පේන්නේ. මොකද හැම වෙලාවෙම මේ සංඥාව මතයි ප්‍රපංචය. සංඥාව මතයි ප්‍රපංච කියන්නේ සම්පූර්ණ මේ පේන දේ අල්ලනකොට අල්ලන්න පුළුවන් කියනකොට ඇති වෙන ප්‍රතික්‍රියා ටික අනිත් පැත්තට වෙනස් වෙනවා. පේන දේ අල්ලන්න බෑ කියන්නේ. අපිට මොන අර උදාහරණ කියලා කියන්නේ දැන් ඕගොල්ලෝ බත් ටිකක් බත් කනවාද බොහොම රසයි බොහොම කැමති හැබැයි හොඳට රසෙන් කනවා කියන්නු මුල් ටික කෑවා භාගයක් කාගෙන යනකොට ගොළු බෙල්ලේ කාරේ මහ දැලඹි ලොකු පණුවෙක් දැම්බිලා චප්ප වෙලා ඉන්නවා දැක්කා එහෙන් දැක්කේ දැන් ඒකට කන්න පුළුවන්ද වම්මනේම යන්නේ නමුත් කිසිම සම්බන්ධයක් නැහැ ඔක නොදැක කාලේ හොඳට කෑවා දැන් දකින්නවා කියන එක එහෙන් වෙච්ච සිද්ධියක් විතරයි නේද දැන් කන්න මේක තියෙන එක කන්න බැයි නම් මුලදිත් දැක්කත් නැතත් කන්න බැරි වෙන්න ඕනේ පේන සිද්ධියට සම්බන්ධ දැන් පෙවුනට පස්සේ නම් ප්‍රපංචය යෙදෙනවා කියන්නේ ඒකයි දැන් පෙවුනට පස්සේ තියෙන සිද්ධිය වෙන එක අත යන්නේම නැහැ මුත්තට හොඳ ලොකු පණුවෙක් කියලා හිතන්න තැම්බිලා තියෙනවා දැක්කෝ කන්න පුළුවන් ඒක අපිට එහෙම හිතනවා නේ ලොකු ගොළු බිල්ලෙක් හරි චප්ප කළා ඉන්නවා දැක්කෝ කැමති ඒක ඉස්සෙල්ල ගෑවා තක්කල අතර ඒ ප්‍රතිචාර සම්පූර්ණ වෙනවා ඒක මේ ඈ ඔව් නෑ මේ අපි ජීවත් වෙන සංඥාවක් මත ප්‍රපංච මත ජීවත් වෙන්නේ දැන් පේන දේ අල්ලන්න පුළුවන් කියන මට්ටම තියෙනකොට මේ ඔකට කියන ප්‍රපංච සංඥාව කියලා මේ ප්‍රපංච සංඥාවක් තියෙනකොට පේන දේ අල්ලන්න හදනවා කියන එක පුදුමයක් නෙමෙයි පේන දේ අල්ලන්න බෑ කියන අදහසක් ඇති වුණා ධාන්‍යයක ඒක දන්නු බෑනේ එයා දන්නවා අහු වුණොත් ඒ කියන්නේ ඒක උඩ ගහන්න යන්නේ නැහැ. කවදාවත් අල්ලන්න යන්නේ නැහැ. එයා අල්ලනවා. අල්ලනවා. පේන දේ නෙමෙයි කියලා නුවණ තියෙනවා. ලෝකෙ හිතයි අරයත් මං වගේ මේ පේන මේ සියල්ලගෙන ඉන්නේ කියලා. එයා ටක්ගල නුවණ තියෙන ඇත්තම ඇත්ත දන්නවා. එයා දන්නවා වැදුනේ පටවියනේ. පේන්නේ චක්කු විඥාණයෙන් දැනෙන්නේ කාය විඥාණයෙන් කියන දෙකේ නුවණ. ඒ හිඳයි තේන දේ දැනෙන දේ දෙක එකට පටලලා ගත්ත තීන්ද තීරණෙන්නේ. ඕකට කියන්නේ විපල්ලාස කියලා විපරිත සංඥා. ඒවට කියන්නේ ප්‍රපංච. කයට ගැටෙන දෙයට කියන පොට්ටබ්බ සංඥා දැනගන්න එක. තේන දෙයට කියන රූප සංඥා. දෙකම එකට එකතු කරලා කියන එකට කියන ප්‍රපංච සංඥාව කියලා. ඒකට කියන විපල්ලාස කියලා. එහෙම එකක් නෑ පොඩ්ඩක්. පේන දේම අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා කියන මට්ටමේ සංඥාවක් තියෙනවා ඒකට කියන්නේ ප්‍රපංච සංඥා. ඒක ප්‍රපංච සංඥා සංකා සම්දාචරන් චක්කු විඤ්ඤේ ස්වරූපේ. එතකොට ඒ ප්‍රපංච ටිකෙන් ටික අතහැරෙන්න නම් වෙන්නේ මොකද? හොඳට රූප සංඥාව ඇති කරගන්න. හොඳට පොට්ටබ්බ සංඥාව ගැන දක්ෂ වෙන්න. මේ දැන් පොට්ටබ්බ නේද කියන සංඥාවෙන් ඉන්න. මේ රූප සංඥාවෙන් කියන එකේ ඉන්න. රූප මේ දෙක ගැන නුවණ නැතිනු දෙක එකට කළා ප්‍රපංච සංඥාවක් වෙනවා. නොවිතික කළාම බුදුදහමේ අන්තිම ගැඹුරුයි කියලා පෙන්වපු ටිකක් තියෙනවා ඒ ටිකත් අපේ දැනුමට එකතු වෙනවා විශේෂයෙන් තොරව. උගලන්ට චිත්ත සමාධියක් ඇත්තටම ඕනේ ඔය ආයතන වෙන් කළ දැනගන්නයි. ස්කන්ධ ටික වෙන් කළ දැනගන්න. නැත්තම් ධාතු ටික වෙන් කළ දැනගන්න. මොන විදිහට හිතුවත් සාරාංශ තේරුම් කරගන්න මොන විදියට හිතුවද වැඩක් නෑ මේ පැටලිල්ල පැටලිලා හැම දෙයක්ම මේ ඉගෙන ගන්න ඉගෙන ගත්තේ හැම දහම් කරුණක්ම ඉගෙන ගත්තේ මේ වගේ පැටලිල්ල බේර ගන්නයි අන්තිමට මොන දෙයක් කළා කියලා ඔයගොල්ලෝ කිව්වා ඒ කරන එකෙන් අන්තිමට ඔයගොල්ලෝ කළා තියෙන්නේ මේ පැටලිල්ල අතහැරලා තියෙන එක විතරයි අන්තිමට කළා තියෙන්නේ උච්චරම ඒකයි භාගීය දාරුචිදෙත් කෙටියෙන් මේ වචනෙම කිව්වේ පැටලිලා තහරතන දිත්තේ දිත්තමත්තන් දක්න දේ දැකීමක් විතරයි සුතේ සුතමත්තන් අහන දේ ඇහිමක් විතර මුතේ මුතමත්තන් මේවා මේවට ගැට ගහගන්න එපා කියනකොටම ආශ්‍රයත් වෙනවා අපි මොන භවනාව කරනවා කියලා එක එක්කෙනා ඔය දැන් මේ කිව්වා වගේ ස්පර්ශය තදින් ඇල්ලුවා කිව්වත් හිමින් ඇල්ලුවා කිව්වත් දන්නේ මේක කරන්නේ මොකටද කියන එකවත් ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අන්තිමට මේ හැම දෙයකින්ම කළා තියෙන්නේ එක දෙයක් මේ පැටලිල්ල වෙනස් කරගන්න එක ඒක රවිටික කරනකොට පුද්ගල භාවයේ කියන එක ජී අතහැර නිබේම මොකද දැන් අද මේ පුද්ගල භාවයේ කියන එක තියෙන්නේ මේ ටික නුදන්නා කමට කෙලෙවි දැන් අපි කියමු අපි මම 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 කියනවා හොඳට නිකන් හිතන්න අපේ ජීවිතය ගත්තාම රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ ලබනවා, රස විඳිනවා, කයට දැනෙන ස්පර්ශයෙන් දැනගන්නවා, හිතෙන් මොන හරි දේවල් සිහි කරනවා කියන ක්‍රියාදාමයක් තියෙනවා. ක්‍රියාදාමයක් තියෙන සිද්ධිය අතර වෙලා නැහැ. එකින් එක එකින් එක එකින් එතකොට පුද්ගලෙක් හරි කෙනෙක් හරි සත්වෙක් හරි කවුරු හරි ඉන්නවනම් ඔය සිද්ධාන්ත හය ඇතුලේ ඉන්න වෙනවනේ. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ ලබනවා, රස විඳිනවා, ස්පර්ශ කරනවා, සිතුවිලි සිතනවා කියන සිද්ධාන්ත හය තුලනේ මම කියන ධර්මතාවය හරි මොනවා හරි දෙයක් තියෙනවා තියෙන්න ඕනේ. දැන් බලන්නකෝ, ඔය හයම කරන මම කෙනෙක් ඉන්නෝනේ අපිට. රූප බලන මම, ශබ්ද අහන මම, ගඳ සුවඳ ලබන මම, රස විඳින මම, ස්පර්ශ විඳින මම, ධර්මාරම්මන දැනගන්න මම කියන හත්වෙනිය ඉන්න. දැන් මේ හත්වෙනිය කොහාටද ආйти? එයාට තමයි ගුටි කන්න පුළුවන්. ඔතනින් තමයි අපි හොඳව ගුටි ගන්න. ඕක තමයි දුක් විඳින ජනමර දුක් විඳින කෙලෙස් ටික. මේ කෙලෙස් ටික තියෙන්නේ. දැන් හත්වෙනියට ආයතනයක් නැහැ. ඇයි? රූප බලන්නේ තියන, සද්ධාහන්න තියන, ගඳ සුවඳ බලන්නේ තියන, රස විඳින්නෙත් මම නා. ස්පර්ශ දැනගන්නෙත් මම නා. ඒ මම වූ කෙනාගේ ආයතනය මොකද්ද? දැන් මේ හයව කළා තියෙන්නේ මමනේ. එයයි කොයි ආයතනයට නමුත් ආයතන ටික හරියට පිළිසඳගත්කොත් ඔය මෝඩකම අතහැරෙනවා, හත්වෙනි අතහැරෙනවා. එතකොට ඒ ගුටිකන එක තමයි අතහැරලා තියෙන්නේ, ඒ දුක තමයි අතහැරලා තියෙන්නේ. දැන් ආයතන හයෙම දුක් විඳින ටිකයි මේ තියෙන්නේ. ආයතන හය දන්නේ නැති නිසා ආයතන හයෙම කරන්නේ මම 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 වගේ දෙයක් අපි ජීවත් වෙන්නේ. හත්වෙනි එක හැදිලා ඉන්නේ මේ හත්වෙනියගෙන් තමයි ජරාමර දුක, ශෝක පරිදේ දුක දෝමන සුභායස. මේ හත්වෙනි අයින් වෙන්න තියෙන දේ තමයි වෙන මොකුත් කිරුවට හරියන්නේ නැහැ. ඒ හය ඇතුලේ ජීවත් වෙන තැන සිහිය නුවණ ගත්තහම ඒ ස්කන්ධ ටිකත් එක්කම සිහිය නුවණ තියෙන ස්කන්ධ ටික නිරුද්ධ වෙන සිහිය නුවණ පොත. ඊග ස්කන්ධ ටිකත් එක්කම සිහිය නුවණ තියෙන ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙන සිහිය නිරුද්ධ වෙනවා කියන තැනට ආවහම ඒක මම කියලා හිතාගන්න එකකට ඉඩ නැහැ. එතකොට හත් වෙනිය හැදෙන්නේ. ඔච්චරමයි කරන්න තියෙන්නේ. හරි. දුක් ආවේ
සත්‍ය වල දෙයක් කියනවා හරියට.
මොන විදියටද?
ඔක්කොම සංකල්පයන් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ කියන්නේ.
හිතුවට වැඩක් නෑ, ජීවිතේට දැනෙන්න
ඕනේ.
ඒක මම කිව්වේ ගන්න බෑ කවදාවත් වෙන්න ඕන එකක්. ඔබතුමා හිතන්න ඕනේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියන එක නෙමෙයි හිතන්න ඕනේ. ඇත්ත සම්මා දිට්ඨියයි හිතන්න ඕනේ. එතකොට ඒ නිසා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන මට්ටමට ජීවිතේ වෙන්න ඕනේ. මොකද කිව්වේ අපි මෙල්බන් වලට යන පාරේ යමින් සිඩ්නි වලට යවීවා කියලා ප්‍රාර්ථනා කළා නම් හරියන්නේ. ජීවිතයේදීලා නම් තියෙන මම කියන, මගේ කියන, මගේ ආත්මය කියන දැනගන්න මේ හය දෙනාම ක්‍රියා කරන මම ඉන්නවා කියන දැනකින් ජීවත් වෙවි. හය දෙනාම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා. දැන් ඒ කියන්නේ තරයක් තමයි. හත් වෙනේම. එයාට මුකුත් වෙන්නේ, එයා කරන වැඩ මේ ඔක්කොම ආයෙත් වෙන්නේ. ඉතින් අපිට උත්තර ලැබෙන්න ඕනේ හත් වෙනියට හැදෙන්නේ නැති වෙන්න. හත් වෙනිය හැදෙන්නේ කොහොමද කියලා එක තමයි මම හැමදාම කියන්නේ. අපි මොනවා හරි දෙයක් තිබ්බා දැක්කහම දැකපු දේ ආපහු ඇති බවට සිහි කළ ගන්න පුළුවන් කම නිතයි හත්වෙනිය හැදෙන්නේ හැම වෙලේම. මේ හත්වෙනිය කියන්නේ ප්‍රපංච කර්ම. අන්තිමට මේ හය දෙනාම අපහැරෙනවා. හය දෙනා නිසා හැදෙන හත්වෙනියගෙන් තමයි ප්‍රතිසන්දියන්නේ අපි. හත්වෙනිය හැදෙන්නේ තියෙන දේ දැක්ක, දැකපු දේ තියෙනවා කියනකොට ඒ සිද්ධිය හිතන්න පුළුවන් කම තියෙනවා. අහන දේ හිතන්න පුළුවන්කම. ඔහොම දැන් මේ ටික ආරම්භය හිතන්න පුළුවන්කම වෙනම ඇති බවට කියලා එකක් ගොනුනහම ඒක තමයි ඊට පස්සේ හැම වෙලාවෙම මුල් වෙලා යන්නේ. මේ ටික හටගෙන නිරුද්ධ වෙලා නිරුද්ධ වුණාට ඒව ඔක්කොම ඇති බවට ඒව දන්න කෙනා බවට තියෙන කාරණා ටික මෙතන හත් වෙන්නේ ඇදිලා එයාගේ තව තමයි ආධිපත්‍ය තමයි තියෙන්නේ. හැම තීන්දුව තීරණයක් ගන්නෙ මම හිතා. හැම දෙයක්ම දන්නේ මම. මට තමයි රූපේ තියෙනවා කියලා තේරෙන්නේ. මොකද මාව හැදුනේ මේ නිසානේ. හත්වෙනිය හැදුනේ මේ නිසායි. ඒ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ දකින්න දේ දැකීම පස්සේ ඉවරයි කියන එක නැතුව තිබුණ දේ දැක්ක දැකුණු දැකපු දේ තියනවා කියන කම දර්ශනය මතමයි මෙයා තියෙන දේ සිහි කරනවා කියන තැනකින් තමයි හැදියා තියෙන්නේ. දැන් මේ හත් දෙනියා ඉන්නවා මම කියන අදහස තියනවා කියන්නේම ලෝකේ හැම දෙයක්ම තියනවා කියන මට්ටම තියෙනවා. ඒ එහෙ තියනවලට නෙමෙයි ඒව එතන ඉතුරු නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙච්ච දේ ඇති බවට හදාගත්ත මේ හත් දෙනියා මේ ඉන්නේ. සම්පූර්ණ මේ ජීවිත කියලා කියන්නේ ඔක්කොම හත් දෙනියා. ඊළඟට මෙතන නැති වුණොත් ඔකට පෙන්වනවා නන්දක මහ රහතන් වහන්සේ උපමාව එළදෙනක් ගෙනල්ලා එළදෙනකී සියුම් පිළියක් කරගෙන හම කපනවා. හම කපලා අතුරු විලිමක් කපනවා. ඒ කියන්නේ මසුයි හමයි එක තියෙන සම්බන්ධය මෙහෙම කපනවා. කපලා 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 දෙනගේ හම සම්පූර්ණ ගලවලා ඊට පස්සේ උඩින් වහනවා අපා. දැන් අදල කිසි සම්බන්ධයක් නැහැ උඩින් වහන. කලින් බලන කට්ටිය හිතනවා මේ ඉස්සෙල්ලා හිටපු දෙනමයි ඉන්නේ කියලා. නමුත් ඉස්සෙල්ලා හිටපු දෙන කියලා ලෝකෙට පෙවුනාට චුට්ටක සම්බන්ධෙ නැහැ. ඒ වගේ මෙයා මොකද කරන්නේ අතුරු විලිමස් කපලා තියන්නේ ඔක්කොම. ඇතුලේ තියෙන රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා කියලා තණ්හා උපාදාන තියෙන හේතු ටික කපලා ජීවත් වෙන පුද්ගල භාවෙ මොකුත් නැහැ ආරලා අයින් කරලා. අයින් කට්ටිය කියයිලු මේ ඉස්සෙල්ලා හිටපු දෙනමයි ඉන්නේ කියලා. මොකද දැන් බාහිර හැමදේම බලන්නේ අර දෙනමයි කියන්නේ. නමුත් ඇතුලේ ඔක්කොම කපලා මෙයා ඇතුලේ බැඳුම් පුත් නැතුව පුද්ගල භාවයේ මම හත්වෙනිය එහෙම නැතුව මේ එයාගේ ධර්ම ජීවිතයේ ධර්මතාවය ඒකයි. පිනෙන්න තියෙන හේතු ටික ගැටෙන නිසා යම් අරමුණක් වෙනිනවනම් ඒ හේතු ටික පවතිනම් පවතින හේතු ටික නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. ආයෙක බාර ගන්න නැහැ. මොකද හත්වෙනිය නැහැ. දැකපු කෙනත් නැහැ, දකින කෙනත් නැහැ, මොකුත් නැහැ. අර මං එදා කිව්වා ටීවී එක බලන වෙලාවේදී අපිට පේන ජීවිතේ මේ පේන දේ අරදී මම පේන දේ බලාගෙන ඉන්න එක මේ තමයි හත්වෙනිය මේ ඉන්නේ. එතකොට අහන දේ විතර යාගේ ජීවිතය. ඇහිීමට යමක් වෙනවා නම් හේතු ටිකක් ඒ හේතු ටික නිසාම ඇහෙන බව වෙනවා. හේතු ටික පවතින නම් ඇහෙන බව පවතින, හේතු ටික නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. ආපහු ඒක ඇති බවට හැපිලා හිටින්නේ නැහැ. මුළු ජීවිතේම ධර්මතාවය. ඕන දෙයක් සිහි කරන්න පුළුවන්. දැනුම් නැතුව නුවණ නැතුව සිහි කරනවා. ඒ ස්කන්ධ ටික ඒ සිහි නුවණත් එක්කම පවතින ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට ඒකම නිරෝධය. සිහි කරන දේ තියනවා කියන අදහස ඒවා නැහැ. මුළු ජීවිතේම වර්තමානයක තියෙන්නේ. ආයි දුක් විඳින දේවල් නැහැ. දැකපු කෙනෙක් කියලා සිහි කරන්න බැරි නැහැ. අතීතයේ හෝ දැකපු කෙනෙක් කියලා සිහි කරු හැකි සිහි කරනවා කියන ටික වර්තමානයි කියන ටිකට නෝනයි. අපිට වර්තමානය හඳුරන්නේ දැන් එදා අහවලා මට කිව්වනේ කියලා සිහි කරනකොට එදා අහවලා කිව්වනේ කියන ටික සිහි කරන්නේ දැන්නේ කියන තැනක අපිට නෝන නැහැ. අපිට ඒකම ඇත්ත කියලා තමයි අයියෝ අපරාදේ මම මෙහෙම කිව්වේ කියලා ඔන්න එක දුක් වෙයි. මට මෙහෙම කිව්වනේ කියලා එක්ක අඬයි කනගාටුයි. මොකද මේ ඇත්ත වර්තමානයක නෑ. අතීතයේ සිද්ධිය එහෙමම අතීත වෙලා. නමුත් අතීතයේ සිහි කරනකොට සිහි කරන සිද්ධිය තුල අතීතය නෑ. සිහි කරන වර්තමානයක කියන නෝනැතු සිහි කරන්න පුළුවන්. ඒ වගේ දැනගෙන ජීවත් වෙන මේ සිහි කරන ටිකත් එක්කම අතහැරෙන. එතකොට ඒ ජීවිතයට දුක ගලාගන්න හේතු නෑ මොකද? ගුටි ගන්න කෙනෙක් නෑ, ප්‍රශ්න නෑ, මොකුත් නෑ, ගැටලු නෑ. ඒකයි පෙන්නන්නේ. තමන් වරකින්ද කෙනෙකුත් නැත්තම්, තමන්ට රකින්ද කෙනෙකුත් නැත්තම් ඒ ජීවිතේ මොනතරම් සැපසහගතද කියලා. එතනින් තමන් ආරක්ෂා කරන්න කෙනෙකුත්, තමන්ට ආරක්ෂා කරන්න කෙනෙකුත් නෑ. ඉතින් මේ හත්වෙනිය ඉන්නකොට ඉන්නේ හරි බයෙන් අපි. හරියට රජ කෙනෙක් ආරක්ෂාවට නොයෙක් නැති ඇමති මේ නොයෙක් සෙබළු එක එක අය දාලා පුළුවන් තරම් ආරක්ෂා කරගෙන ඉඳ වෙනවා වගේ මම ඉන්නකොට පුද්ගලයා ඉන්නකොට හරියට ආරක්ෂාවට දේවල් ඕනේ. දරුවෝනේ කිවල් රළෝනේ යාන වාහන ඕනේ විතකඩමුනේ මෙයාට දුක ආවොත් කොයි වෙලාවකද බේරෙන්න තැන් දුක නැතු ඉන්න තැන් එල්ලෙන්න තැන් මේ ආරක්ෂක වෙන බය මේ තියෙන ඔක්කොම තියෙන්නේ ඒ තරමට පුද්ගල භාවයේ ජීවිතේ ඉතින් පහතන් වහන්සේලාට එහෙම රකින්න දෙයක් නැති නිසා මේ තමන් කියලා එකක් නැති නිසා ආරක්ෂා කරන දෙයක් නැහැ ඒ සාමාන්‍ය මිනිස්සෙකුට ආරක්ෂා කරන නමුදු දෙයක් මොන්නේ නිදහස යන්න එන්න පුළුවන්. ওই නිදහස නෑ රජ කෙනෙකුට. යාසේ යන්නෝනේ පිටින් කියන සේනාව පිටපසෙන් ගිය සේනාව. ඒ වගේ රහතන් වහන්සේලා කියන්නේ නිදහසේ ඉන්නේ ඒගොල්ලන්ට සේනාව කවුරුවත් නෑ. අපිට එහෙම බෑ අපි රජවරු වගේ තමයි. අපියට ආරක්ෂාව ගන්න ඕනේ. ජීවත් වෙන්න ගෙවල් දුරු අපි හිතන්නේ ඒව නැත්තම් අම්මෝ හරි අමාරු කියන එක. නමුත් ජීවිතයේ නිකමට හිතලා බලන්න මොනතරම් කිසි කෙනෙක් තමන්ව රකින්න නැත්තම් ඉදිරියෙන් පිටපස්සෙන් වැටවල නැත්තම් මොනතරම් නිදහසේද ජීවිතය කියන්නේ අපි අද සැප විඳින්නේ අපි ජීවිත දුකින්ද දන්නේ මොකද මේ සේනාව ආරක්ෂා සේනාව හිටියොත් තමයි බය නැතුව ඉන්න පුළුවන් නැත්තම් බය ඒ මොකද ඔය හත් දෙනිය තමයි ඔය තීන්දු දෙන්න ඔක්කොම ටික දෙන්නේ ඉතින් ඔය රූප බලන සද්ධාහන කඳ සුවඳ දකින මම හැදෙන්නේ නැති වෙන්නේ තියෙන එකම දේ තමයි එතන එතන එයාව හඳුනා ගන්න. ඒක ඇත්ත වෙලා හිතින් තව කෙනෙක් නිර්මාණය කරන එක නතර වෙන්නේ ඉබේම. වෙන මොකුනේ විදර්ශනාව කියන්නේ ඕකටම. විදර්ශනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ දකින්නවට වඩා විශේෂණයකින් දකිනවා. සාමාන්‍ය ලෝකයේ දකින දේට වඩා ගැඹුරින් දකිනවා. සාමාන්‍ය ලෝකයා පෙනෙන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා කියලා දකිනකොට මෙයා දකිනවා ඒක විශිෂ්ටව. පේන දේ පේනවා විතරයි අල්ලන්න බෑ. අල්ලන එක අල්ලන්න විතරයි පේන්නේ කියලා දකිනවා. මේවා කතා කරන්න එපා භවනා කරනවා කියලා කියන පිස්සු කියයි කියලා. පේන දේ අල්ලන්න එපා කියලා කිව්වොත් අනිත් කට්ටිය කියයි පිස්සු කියලා. ඒ හින්දා සාමාන්‍ය ධර්මයක් නැති ලෝකෙට ඔබ කතා කරනකොට තනියම තමයි මම පවත්ව ගන්න කියන කාරණාවක් විතරයි. එහෙනම් ඇත්තටම විදර්ශන විශිෂ්ටයි මෙයාගේ දර්ශනේ ලෝකයට වඩා ශ්‍රේෂ්ඨයි මෙයාගේ දර්ශනේ කියුනේ මෙයාගේ දර්ශනේ මෙයා දකිනවා නිවැරදි මෙයාගේ දැකීමට කියන නිවැරදි හරි ඒ දැකීම කියන සම්මා දිට්ඨි ඔක්කොම වචන ටික උදේදී පොයි ටික කරා ඔය පටිච්ච සම්පදායෙන් ගෙනාවේ බලන්ද මෙහෙම හේතු ටිකක් වෙලා මේ ආයතනේ ඒ වෙලා ස්පර්ශ වෙලා වේදනාව වෙන්නේ ඔය ටික තියනවාද මේ ආයතනයේ ගැටලා ස්පර්ශ වෙලා වේදනා වෙනකොට මේ ස්පර්ශ මේ වේදනාව දැන් තියෙනවද කියලා මේ මේ පරිසම්පාදය හරහාද කරන්නේ ඔය බෙදීම බෙදලා වෙන් කරන එක හැම තැනකින්ම තියෙන්නේ කෙනෙක් විදර්ශනා කළා නම් විදර්ශනා කළා කියන්නේ නාම රූප ධර්මයන් පිළිසින් දැනගත්තා කියන්නේ නාම රූප ධර්ම පිළිසින් දැනගත්ත කියන්නේ පිළිසින් දැනගන්නකොට අපි කියමු රූපය මේ රූප ආයතනේ චක්ක ආයතනේ මේ චක්ක සම්පස්සේ ජා වේදනා රූප සංඥා රූප සංචේතන කියලා හොඳට හඳුනගන්න. දන්නා නාම රූප පිළිබඳ. සත්‍ය කියනකොට මේ සෝත ආයතනේ සත් රූපයේ දෙක තියෙනවා. සත් ආයතනේ දෙක. ඊට පස්සේ මේ සෝත සම්පස්යෙන් උපන්න සෝත සම්පස්ය වේදනා සද්ද සංඥා සද්ද සංකේතන මේ හොඳට මේ ටික වෙන් කරගන්න මේ ස්කන්ධ ටික නාම රූප දෙක වෙන් කළා හොඳට හඳුනගන්න මේ නාම රූප දෙක නෙමෙයි මේ මේ නාම රූප දෙක උපදිනකොට මේ නාම රූප දෙක නිරුද්ධයි නාම රූප ධර්මයන්ගේ පරිසම්පන්න බව බින්දෙන බව ප්‍රත්‍ය ප්‍රතිසම්පන්න බව හසු වෙන හොඳට හසු වෙනකොට හොඳට තේරෙනවා මේ පේන එකට අයිති නැහැ තියෙන එක ආය එහෙමවත් වෙන්නේ උපමයි සමගත්ත කියන්න වෙන්නේ ආයතන වෙන්නේ ඉතින් කෙටියෙන් මට මතක් ගන්න තියෙන්නේ හිතීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ ඵලය ගැන ඒ කියන්නේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන සිද්ධිය උපදින්න ඕන එක ඵලයක් ඕක හිතලා ගන්න බෑ ඕක වෙන තැනට හිතන්න මේ උඹුර කියන එක වී ටිකක් ඉහලා හොඳට ගොයන් කරල් තියෙන වී යට හොඳට තියෙන බොල් නැති වී තියෙන අස්වැන්නක් ගැන හිතලා අපිට ගන්න බෑනේ ඒක හිතේ තියෙන්නේ මෙහෙම තැනකට තමයි ඕනේ කියලා මට කරන්න යමක් තියෙනවා. වතුර ටික හරවනවා, පොහොර ගහනවා, වල් පැල ගලවනවා, මේ ටික කරනකොට මේ ටික නිර්මාණය වෙයි. ඒ වගේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නොවුණු ජීවිතයක් හැදෙන්න ඕනේ. හැදෙන්න ඕනේ වචන නෙමෙයි. ෂින තැන දන්නවා. ඒක දැනගෙන එහෙම එකක් කෙරෙන්න තමයි මේ ටික කරන්නේ. මේ ටික කරන්නේ. ඔය ඵලයේ හිත හිතා හිටියට වැඩක් නැහැ. මෙල්බන් වලට යන්න ඕනේ. මෙල්බන් වලට යන්න ඕනේ කියලා හිත හිතා හිටියට වැඩක් නැහැ. මෙහෙම තැනකට යන්න ඕනේ කියලා මෙහි යනවා. මේ මට්ටම ලැබෙන්න ඕනේ. ඒ වගේ කොච්චර හිත හිතා හිත හිතා හිටියත් නැත්නම් වැඩක් නැහැ. ඉතින් මේකිනු මට තියන්නේ මතක් කරන්න මේ ආයතන ටික වෙන් කරගන්න හැම වෙලාවෙම කටයුතු කරන්න එච්චරමයි ඕනේ. එතකොටයි අනිත්‍ය දකින්න. මොකද්ද? ඇහි අනිත්‍ය දකින්න, රූපය අනිත්‍ය දකින්න, චක්කු විඥානය අනිත්‍ය දකින්න කියනකොට තියෙනවා දැක්කෙන් ඉස්සලා තිබුණා නෙමෙයි, දැක්කෙන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවටයි හටගන්නේ කියන කාරණාව වෙනකොට එයා නියම විදිහට අන්න ඇහැ අනිත්‍යයි, දැකපු රූපේ අනිත්‍යයි. ඔච්චර අනිත්‍යද කියනවනම් ආයෙ හොයාගන්නවත් යන්න බෑ කියන තැනට එනකන් තියෙනවා. අපි අනිත්‍යයි කියන වචන කිව්වට වඩා දැකපු එක තියෙනවා කියනකොට ක්‍රියාව තුළ ඒ සිද්ධාන්තය තුළ තියෙනවා නිට්ටියයි ඒක. දැන් අපි මෙහෙ කොච්චර එක තැනකින්ද පන්නේ යනකන් අනිත්‍යයි කිව්වොත් දැකපු ගේරි තියෙනවා. ඉතින් දැන් අපිට යන්න පුළුවන්. අනිත්‍යයි කියනකොට එහෙම නෙමෙයි. තමන් හොඳට ආයතන හඳුනගන්න දැකපු ගේ තියනවා කියනකොට මේ ගේ තියනවා කියන එක මානසික ධර්මාරමය නේද මේ දැනෙන්නේ කියලා හඳුනගන්නකොට ඕක හොඳට හඳුනගන්න දැකපු එක අනිත්‍යයි. ආපහු බලන්න ගියාම දැන් එන හිතිච්ච කාණිත්‍යයි. දැන් මේ ආයතනට ඇහැට රූප ගැටල තමයි හැපෙන්නේ. මේ විදිහට යනකොට සම්පූර්ණ මේ තියෙන අදහස් වලට වඩා වෙනස් විදිහ සංකල්පනා ටිකක් තමයි අපේ හැදෙන්නේ. මොකද සංඥාව නිදාන කරගෙන තමයි හැම වෙලේම ප්‍රපංච කියන ටික තියෙන්නේ. ප්‍රපංච සංඥා නිදානයි ප්‍රපංච සංකල්ප. ප්‍රපංච සංකල්පනාව තියෙන සංඥාව මුල් කරගෙන ওই ටික කරන්න ඕකල තමයි. ඉතින් මේ ටිකේ මම මතක් කළේ පටිච්ච සම්පදා බව පෙන්වන්නේ ආධ්‍යාත්මිකින් ඇති වෙනවා කියන එක පෙන්වන්නේ ආධ්‍යාත්මික ඇති වෙනවා කියන එක පෙන්වන්නේ මෙහෙම හේතු ටිකක් තියෙන්නේ. එහෙනම් බාහිර තියෙනවා කියන එක බලන්න එපා. එහෙම බැලුවොත් දකින්න ඉස්සෙල්ලා දැක්කන් පස්සේ තියෙනවා කියන මට්ටම අතහරින්න බෑ. ඔය ඔක්කොම කාරණා එකින් එක එකින් එකින් පෙන්නලා වචන වෙනස් හැම තැනකින්ම ගත් අන්තිමට ඒ ආයතනයේ තුල සිහිනුවන පවත්ත ගන්න ජීවත් වෙන්න කරන කරන දේ සිහියෙන් කරන්න කියන දැනට තාපත්තකි. එහෙම ආවහම ඒ කරන කරන දේ සිහියෙන් කරනවා කියනකොට මෝඩකම අපු හිටින් නැති විදිහට තියෙනවා. පේන දේ ඇල්ලුවේ කියලා හිතාගෙන ඇල්ලුවා කියලා හරියන්නේ නැහැ. නැත්තම් පෙනෙමි කිව්වට හරියන්නේ නැහැ. මේ මෙනෙහි කළේ ඇයි කියන මේ ධාතු දැනෙන ගතියට ස්වභාවයට හිත ගෙනියන්න ඇඟිල්ලෙන් උත්සාහවත් වෙනවා. පෙනෙන දේ අර ඒක ගන්න වෙන්නේ මෙහෙම බලාගෙන අමාරු. මෙහෙම බලාගෙන පේන දේ නුවණින් වෙන් කරගන්න වෙනවා. Tamanට උපමා උපමේය දෙති අන්දෙක් වගේ රංගපාලා විතර ඒ වගේ දේවල් අපි කරන්නේ එහෙම තමයි ජීවිතේ. කිසිම පේන දෙයල්ව නෙමෙයි කියන තැනකට අද ජීවිතේ අපිට සැකයක් නැහැ. මෙහෙම අහුණත් තක්කලන් සිහිය ඇතුව අල්ලනකොට නුවණ වෙනස් තක්කල. මේ පේන සිද්ධිය අනික කහ වෙන සිද්ධිය. කොයි වගේ ටිකක් හරි මට්ටමකට අපි ආවෙත් නිකන් නෙමෙයි. ඔය විදිහටම මේ උගලන්ට කියනවා විදිහටම අපි අපිටම කියාගෙන උගන්නලා. ඒකකින් සමුත් විශේෂයෙන්ම අපහු ගන්න වෙනවා. ඒක හිතගෙන ඕකටයි භවනා කරන්නේ. ඔබට විදර්ශනා කරනවා කියන්නේ ඔය ටික කළාම මේ ඇතිවෙන ප්‍රතිචාරන. ඉතින් ඒ ටික තේන්නේ නැති වුණාම දහස් වෙන් කරගන්න අමාරු නම් ඒකට තමයි අපිට ටිකක් සමතකම තහන කරන්න. බුද්ධ ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය මේ වගේ ඕනම කමතහනක් වඩන්න ඕනේ. එතකොට හිත වඩනවා. අපු මේ ධාතු වෙන කර බලන්න උත්සාහවත් වෙනවා. නැත්නම් ආයතන වශයෙන් වෙන කර බලන්න උත්සාහවත් වෙනවා. ආයතන හිත වඩනවා. එන ආයතන වශයෙන් වෙන කර බලනවා. මේ විදිහට ඒකට උපකාර වෙනත් තියෙන විදිහ. එකමදී ඒ කියන්නේ නිමිත්ත විඥාන පිටියක් වුණා කියන්නේ මේක තමයි නිමිත්ත. නිමිත්ත කියන්නේ විඥාන පිටිය. කියන්නේ නිමිති හිටිය කියනකොට දැනගන්න ඒ තමයි විඥාන පිටිය කියන එක. දැකපු දේ තියනවා කිව්වොත් ඒ තමයි විඥාණයට නවතන. මම හැම වෙලෙම කිව්වේ විඥාණයට භූමිය හැටියට ගන්නවා. විඥාන පිටිය කියන්නේ අපිට සිහි කළා යම් කිසි රූපයක් ඇති බවට හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන රූපේ සිහි කළ යන්න පුළුවන්. ඒ නිසා විඥාණයට නාතන තමයි මේ රූපේ. භූමිය හැටියට දකින්න කියලා කිව්වම ඒකයි කෙටි. හැම රූපයක් වේදනා කුමන හෝ වේදනාවක් සිහි කළා. අපිට යන්න පුළුවන් නම් ඒ හැම වේදනාවක් දකින්න විඥාණයට කියන්නේ. කුමන හෝ සංඥාවක් සිහි කළා අපිට යන්න පුළුවන් නම් සංඥාවක් ඇති බවට හම්බ වෙන නම් ඒ හැම සංඥාවකම විඥානයක් තියෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර කියන මේ ටික විඥානයක් තියෙනවා කියලා කියන්නේ විඥාණයට නවත්. විඥාණය බැස නොගෙන තියෙන්නේ. විඥාණය නොපවතී තියෙන්නේ. පවතිනවමයි මේ අරමුණ තියෙන්නේ. ඒ නිසා විඥාන රූප වේදනා සංඥා සංඛාර කියන ටික විඥානයේ තිටියක් නොවෙන්නේ. ඒ ස්කන්ධය හටගෙන ඒ ප්‍රත්‍ය නැති වෙනවා කියන නුවණ යෙදුනොත් එයාට අපහු ඇති බවට හම්බ වෙන්නේ. මාළුටෙන් කියන මාළුන්ට ඇයි ලෝකේ පේන්නේ නැත්තේ? දැන් මේ ලෝකේ ගොඩාක් තියෙනවනේ. මාළුටෙන් කී දාලා ඉන්න මාළු ටිකට ඇයි මේක පේන්නේ නැත්තේ? මොකද ඌට ඒව මේව බලන්න අමාරුයි. ටැංකියේ අපිට තේකුනේ. අපි මේ ටැංකියේ ඉන්නේ. ඒ මේ ටැංකියේ නිදහස නම් අමාරු නෑ. කල්ප ගණන් බලන්න ඕන. ටැංකියෙන් එළියට යන එකේ කරන්න ඕනේ අපි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඉතින් ඒ අපි ටැංකිය කියලා කිව්වේ අපි මේ දැන් ජීවිතේ මේ රූපය ඇහැට පේන රූපය කනට ඇහෙන ශබ්දේ නාසයෙන් දැනෙන ගන්ධය දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ කියන මේ මට්ටමේ බැඳිලා බලන්නකො මේ තියෙ ඇහැට පේන රූප වලින් අයින් වෙන්න පුළුවන්ද කියලා අපිට. ඈ මේ ශබ්ද වලින් අයින් වෙන්න පුළුවන්ද ගන්ධ වලින් අයින් වෙන්න පුළුවන්ද රස වලින් අයින් වෙන්න පුළුවන්ද කියලා මේ තියෙන මට්ටමේ බැඳිලා ඉන්නකොට අපි කියමු අර ගෑස් ප්‍රෝබු ලොකු බැලුනයක් කෝණ්‍ය පහක් විතර ගහලා බිමට ඇදලා තියෙනවා. ගෑස් ප්‍රෝල කොයි වෙලෙත් උඩට තමයි යන්නේ මේ. නමුත් කෝණ්‍ය කෑලි පහකින් ලණු දාලා බිමට ඇදලා තියෙන බැඳලා තියෙනවා මේක කොච්චර උඩට යනවද කොහොමද යනවද? යන්නේ. අපි එක ලණුවක් කැපුවොත් යන්නේ. හතරක් කැපුවොත් එකක් බිමට යනවා. දැරලා මේ වහපතල් පහ කැපුවොත් යයිදේ වනේ දුරට. ඒ වගේ මේ හිත වැඩුණු දවසට හිත සමාධිගත වෙච්ච දවසට මේ මට්ටම නිදුණු දවසට ඔය අතීත ඕව පේනවා කියන කපහසුක නැතුව පේනවා. නමුත් අපි කුණ්‍ය කැලේ උඩට මේ හිත ස්වභාවයෙන් උඩට වැඩ කරනවා. උඩට යන්නේ. මේ හිත බලෙන්න ඇදගෙන නම් තියෙන්නේ මේ කුණ්‍ය කැලේ පහක. දාගෙන රූපයේ බැඳිලාමයි. සද්දේ බැඳිලා ගන්ධේ බැඳිලා රසයේ බැඳිලා නම් ඇදලා තියෙන පහත උඩට යන හිත මේ පහතට ඇදලා තියෙන. ඉතින් මේ මේ බැඳුම් ටික කපන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොරුට දුක් විඳින්නේ ඔය මේක හිර වෙලා මේ ටැංකිය කියන. ඒකයි මේ පංචකාමයේ නිසා දුක් විඳින හැටි පෙන්නන්නේ. ඉතින් ඔය මේ හැම භවනාකම කරන්නේ මේ වරපොළවල් ටික කඩන්න ගන්න උත්සාහය කෙනා කෙනා. ඈ දරුව කියලා කෙවල් දරුවල් කියලා මේ මෙහෙම කතා කරුවට වචන නෙමෙයි අපිට ලේසි මෙදුමක් නෙමෙයිදී පුළුවන් අපි මේ රූප වලට බැඳලා අන්තිමට අපි දන්නේ නැතුන මොකද රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ කියන දරින් නෙමෙයි අපිට අහු වෙලා තියෙනවා මගේ දරුවා දුව පුතා ගෙදර කියන දරින් ඔයගොල්ලන්ට පුළුවන් දේ දරුවා ගන්න යන්න හිතන්නවත් නැති ඒ කියන්නේ ඔයගොල්ලෝ මිදින එකට හිතන්නවත් නැහැ මොකද ප්‍රපංච සංඥාවකින් මේක කෙලස් කියන්නේ නිකන් නෙමෙයි රූපයක් හැටියට වන අපිට අගල අතහරන අතහරන්න බැරි විදිහට ඒකයි දැන් පෙන්වන්නේ ලෝකේ කුමන හෝ බැම්මකින් කුමන හෝ ද්‍රව්‍යකින් බැඳන ඒක කපා ගන්න ආයුධ ලෝකේ කොහොමද තියෙනවා යකඩකින් හරි බැඳුත් ඒක යකඩ කපන කේතින් යන නමුත් තෘෂ්ණාව නැමැති බැම්ම කපන්න නෑ ආයුධ ලෝකේ ඒකට තියෙන්නේ ප්‍රඥාන්ති ආයුධය විතරයි. මොකද එයා ඇවිල්ලා තියෙන්නේ ඒව එන්නේ. ඒ සංයෝජනේ එන්නේ නිකන් නෙමෙයි. මොකද අපිමයි මේ සංයෝජනේ හදාගන්නේ. ආයේ හදන්නේ කැඩෙන්න බැරි විදියටයි. ඕනම ගොඩනැගිල්ලක් හදන්න හදනකොට හදනකොට අපි හදනවා නේද කඩන්න අමාරු විදියට. ඒ නිසා අපිත් හදාගෙන තියෙන්නේ එහෙමයි කෙනා කෙනා අපිට අපිම හදාගෙන තියෙන අපිට කඩාගන්න බැරි විදියට. අපි දන්නේ මේ අපිවම ඇතුළට දාලා පස් ගහ ගන්න එකක් කරන්න කියලා. අවිද්‍යාව කියන්නේ ඒක. දුව පුතා ගවල් දුර ඕව මුලින් සංයෝජන තිබුණේ නැහැ. ඔහොම බැඳුම් තිබුණා. ඒක නිදහසෙන්ද පහසු. නමුත් ඒ නිදහසේ වටිනාකම අපිට තේරෙන අපිට තේරෙන්නේ මේව නැති වුණොත් දුකයි කියලා. අර පණ ගැටිය පහනට පැන්නේ නැත්තම් දුක වගේ නෙතේරෙන පැන්නට පස්සේ තියෙන මහ දුක. ඊට පස්සේ දැන් ඕවා හදලා එතකොට මේ හදන කොටත් හදන්නේ ලෙහෙන්න කැඩෙන්න පුළුවන් විදිහ නෙමෙයි. අපි පොළ නැගිලා කොහොමද හොඳට හදා ගන්නව නේද? හදා ගන්න අමාරු විදිහට ඒ විදිහ තමයි හදන්නේ. දැන් ඉතින් ඒකට හිර වෙලා ඉන්නේ. ඉතින් මේ බැලු මේ ටික අතහැරන ගානට උඩට ගියාම මේකේ ඉතල ප්‍රශ්නයක්. නමුත් යනවා කියන එක ලේසි නෑ. ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද කරනවා කියන එක. ප්‍රමාද කරනවා කියන්නේ තණ්හා මාන දිට්ඨි කියලා. මම මගේ මගේ ආත්මය හැටියට පෙන්නලා ලෝකිතුරු ප්‍රමාද කරනවා. සසරින් මිදීම ප්‍රමාද කරනවා. දුකෙන් මිදීම ප්‍රමාද කරනවා. ප්‍රමාද කරවන්නේ නිකන් නෙමෙයි මම කියලා මගේ ආත්මය කියලා පෙන්නලා. මගේ දුව, මගේ පුතා, මගේ ගෙවල් දොරවල් ඉඩ කඩන් කියලා මේවා තුල අලවල කුසලයට ප්‍රමාද කරනවා. නිවනට ප්‍රමාද කරනවා, විමුක්තියට ප්‍රමාද කරනවා තමයි. මෙහෙ ප්‍රමාද කරනවන්නේ මෙහෙම පෙන්නලා. මේක මම කියලා පෙන්නන්නේ. පෙන්නලා ප්‍රමාද කරනවා, නිවනට ප්‍රමාද කරනවා. පරක්කු කරනවා, යවන්නේ, යන්න දෙන්නේ. ඒ හින්දා තණ්හා මාන දිට්ඨි කියන එකට ප්‍රබාහික සිංහලෙන් ගත්තාම මම මගේ මගේ ආත්මය කියලා නිවනට යන්න නොදී අපි අල්ලගෙන
ඉන්නේ.
කියන්නේ මේක තේරුම ගන්න මගේ තණ්හාවේ ස්වභාවය තමයි මගේ කියලා ගන්න එක. මානේ ස්වභාවය තමයි මේ මම කියලා පෙන්වන එක. මම කියන එක තමයි මානේ, අස්මි මානේ. මගේ ආත්මය කියලා දකින එක තමයි දිට්ඨිය. සත්පුරුෂයන්ගේ දෘෂ්ටි තණ්හා මාන දිට්ඨි කියන වචන පාලි තුනේ සිංහල තේරුම තමයි මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක. ඒක. ඔකට තමයි ප්‍රපංච. ප්‍රපංච කියන ප්‍රමාද කරනවා. එතකොට පිනෙන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පිනිනවා කියන මට්ටමේ සංඥාවට කියනවා ප්‍රපංච සංඥා. මම මගේ මගේ ආත්මයයි කියලා අල්ලවල ප්‍රමාද කරවන්න පුළුවන් මේ දර්ශනය. මේ දැකීම. එතකොට තමයි මේ දර්ශනයෙන් තමයි මේක මගේ කියලා ගන්න අපි. ගන්න පුළුවන්. මොකද දකින්න දෙයට තව දෙයක් බැඳහමයි අපිට නිමිති හිතෙන්නේ. දකින්න දෙය මනසට බැඳහමයි දකින්න දෙය ෆිල් කරන්න පුළුවන්. අහන දෙයට තව ආයතනයක් බැඳහමයි ඒක සිහි කරන්න පුළුවන්. ඇහෙන දෙයට පේනින දෙය බැඳහම ඒක සිහි කරන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙන දෙයට තව ආයතනයක් බැඳුත් තමයි සිහි කරන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙන එකට ඇහෙන් පේන දේ බැඳලා මේ මල් ගඳයි කියලා බැඳුත් තමයි අපිට ඒක සිහි කරන්න පුළුවන්. නැත්තම් ගඳේ සිහි කරන්න බෑ. මල් ටික වෙනම පේන එකට නම් මල් කිව්වේ ඒක වෙනම නාසයට දැනෙන ගන්ධය වෙනම දැක්කොත් ගඳට මල් නැහැ මල් වලට ගඳ නැහැ එහෙම වුණොත් හොයන්න බෑ. නමුත් මල් වල ගඳ සුවඳ හෙරුව කියලා තේරුම් ගත්තොත් අත්ගල ගන්නවා. ඔය විදිහට තමයි අපි හදාගන්නේ. මේ ආයතන ටික තියෙන්නේ ආපහු ගන්න පුළුවන් විදිහට තමයි හදාගන්න. ඔය හත්වෙනිය හැදෙන්නේ මොකක්ද? හැම වෙලාවෙම පෙනෙන දේ ආනන්දය පෙනෙන දේ මනසට දැනෙන දේ එකතු කරලා තමයි හත්වෙනිය හැදලා තියෙන්නේ. ඇහෙන දේ පෙනෙන දේ හරි තව ආයතනයක් එකතු කරලා තමයි හත්වෙනිය හැදෙන්නේ. හත්වෙනිය ප්‍රපංචවමයි කියලා කියන හත්වෙනිය හැදිලා තියෙන්නේම බොරුවක්. ඔය මම කියන ටික මගේ කියන ටික හත්වෙනිය ඉන්නෙම ආයතන දෙකක් ගැටගලා ගන්න තැනක. ඒ ආයතනය තුල ඉන්නකොට ආයතන දෙකක් ගැට ගන්න මොඩකම නැති වුණාම හත්වෙනිය නැති වෙන ඉබේම. අර චෝදපක්ෂ යක්ෂයා වගේ. කැදම මේ ඔකේ හරි අමුතු පුදුම ආත්ම භාවයක් තියෙනවා. නෑ එක්තර දවසක් තවතිසාර. ඒකේ සත්‍වදේයම පාණ්ඩුකම්ල සෛලාසනේ මොකද කරන්නේ? එක්තර යකෙක් ඇවිල්ලා ඉඳගත්තා. මේ මට කියලා. තසි දෙවිවරු සක්‍රියම් කරගන්න ඵලයන් ඵලයන් නෝක පුරුෂයා තෝතයි දෙගන්නේ අපිට කුසලයට හම්බෙච්ච එක මෙහෙමයි කියලා බයින්ද බයින්ද මේ යක්ෂයා ලස්සන වෙනවා පැහැපත් වෙලා දැන් අර ආසනේ යන්තම් ඉඳගත්තේ. ආසනේ සම්පූර්ණ පාණ්ඩු කම්බල සහිත ආසනේ සම්පූර්ණම ඉඳගෙන මුළු පුතුවම පිරලා හරි වර්ණවත් බයින්ද 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 ලස්සන. මෙයාගේ ආහාරය තමයි ක්‍රෝධය. ක්‍රෝධයට ඒකයි ක්‍රෝධ බක්. ඒ කියන්නේ මෙයාට ඡන්ද ඕනේ, මෙයාට ලක්ෂණ වෙන්නේ, පැහැපත් වෙන්නේ බැනුම් වලින්. බයින්න 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 බයින්න. ඊට පස්සේ දැනගත්ත මේ ක්‍රෝධ බක්ෂ යක්ෂයෙක් කියලා ඔක්කොම මොකද කිව්වේ? අනේ වා හරිම හොඳයි වා, ඔහොම නේද ඔයානම් හරිම වටිනවා ශ්‍රේෂ්ඨ පුද්ගලෙන් ගුණ කියන දත්ත. ඉන්න බැරුව මිරිකලා මිරිකලා පැනලා දානවා. ඒ වගේ මේ ජීවිතේ. මෙහේ ක්‍රෝධ බක්ෂ යක්ෂයා වගේ දරුවෝ කිවල් දරුවල් යන වහන කියලා මේ වෙලාව සතුටු වෙන්න 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 මෙහෙ මම කියන එක ලස්සන වෙලා අලුත් වෙලා පුද්ගලය මුත්තට හැදෙනවා මුත්තට ඉන්නවා ඈ මම කියන එක ලස්සන වෙනවා එන්නෙන් අලුත් වෙනවා මේ කාරණා හම්බෙට හම්බෙට අලුත් වෙන්න වෙන්න ලැබෙන්න ලැබෙන්න සතුටු වෙන්න වෙන්න මේ පංචායතන මේ පැත්තෙන් මෙයා ලස්සන වෙනවා අලුත් වෙනවා ඊට පස්සේ මෙහෙ අමනාප වෙන්න හෝ මේ පැත්තෙන් ප්‍රතිචාර ගලෙන්න වැඩෙන්න මෙයා අලුත් වෙනවා ලස්සන වෙනවා බැඳිලා මෙහි අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට පරිසම්පන්න හැටියට මේවා හිතනවා හිතනවා කියන්නේ මෙයාට ඉන්න බෑ ටික 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 අපිට උත්තරනවා මෙයා පොඩි වෙනවා ඉතල මේ මම කියන හැඟීම මේවා ඉන්න බැරිලා මේ හත් වෙනියට පවතින්න දැන් පිළිකලා යනවා ඒ නිසා ධර්මයේ බෝධපත්ති යක්ෂයාට ආහාර වගේ තමයි අපි මේ ජීවත් වෙන්නේ ලෝක ජීවත් වෙන්නේ මෙයාට ආහාර ලැබෙන විදිහට හත් වෙනියට නැත් සක්කාය දිට්ඨියේ තණ්හා වෙනවක දර්ශනෙන් පහකටදු කෙලෙදේ සම්මා දිට්ඨිය ඇත්ත දැකීම නිසායි සක්කාය දිට්ඨිය සිකිච්ඡා සීලපත පරමාර්ථ කියන මේ ජීවිතය දුරු වෙනවා තණ්හාව කියන්නේක දුරු වීම නිසා නෙමෙයි ඒකයි දැන් දර්ශනෙන් පහකටදු කෙලස් කියලා කොටසක් තියෙනවා දර්ශනේ කියනකොට ඒ දර්ශනේ නැතුව කවදාවත් ගෙවා ගන්න බෑ ඉතුරු ටික දර්ශනේ තිබුණාම ඉතුරු ටික තණ්හාව ගෙවා ගන්න ඕන ටික ඒ ටික භවනාවෙන් ගෙවන්න ඕන කියලා ඒ නිසා තණ්හාව කියන එක අඩු කරන්න වෙන්නේ ආශ්‍රයක්ෂය ආශ්‍රයක්ෂය කියන එක පටන් ගන්න වෙන්නේ අවිද්‍යාව නැති කෙනෙක් එතකොට අවිද්‍යාව කියන එක අඩු වෙන්නේ දර්ශනේ සබ්බාස සූත්‍රය එහෙම තියෙන්නේ දර්ශනෙන් පහකට කිලිස් මෙතනක සක්කායති චිකිච්ඡා කියලා බෙද කරා. ඒ දර්ශනෙන් පහකට. ඒක හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින් කරන්න එපා කියන එක නෙමෙයි. කුසල නිවන් දකිනකම් කුසලයේ නැති වුණු දුගතියකට යන්න වෙනවා. මේකෙන්ද නිවන් මේ ජීවිතේම අපිට ආශ්‍රයක්ෂේ වෙන්න. ඒ නිසා නිවන් දකිනකම් සැනසෙල්ල ඕන නිසා කුසල් කටයුතුමයි. අපි කුසල් කරන එකෙන් විතරක් නතර වෙන්න එපා. මේ කුසල් කරන ගමන් මේ ජරා මර දුකෙන් අත මිදෙන ඥාන දර්ශනයක දැති කරගන්න කියන එක කොයි බුදුජානක දේශනා කරා. කුසලයේ කවුදවත් අයින් කරන්න කියන්නේ. මා භික්ඛවේ පුඤ්ඤානම් බාහිත මහන්නේ පිනට බය වෙන්න එපා කියන එක බුදුජානක හැමෙලෙම දේශනා කරා. මොකද පින කියන එක තමයි මිනිස්සෙක් වෙන්න, දෙවියෙක් වෙන්න, බ්‍රහ්මයෙක් වෙන්න, නිවන් දකින්න තියෙන මූලික සුදුසුකම් ටික හදලා දෙන්නත් පිනේ. ඉතින් ඒ නිසා දන් දෙන්න, සිල් ගන්න, හැබැයි ඒ තුල උනවලට මුසවත් වෙලා වැටිලා ඒ මතම ඉන්න එපා කියන එකයි කියන්නේ. මොකද හිතියට වැඩක් නෑ. දන් දීලා ගෙවල් දොරල් යාන වාහන ඉදකඩ මිල මුදල් හම්බ වෙන්නේ ඒ ප්‍රියදී නැතිවීමෙන් එන දුක දුක් කියනවා තමයි. ඒ දුකෙන් මිදෙන්නත් මනසක් හදා ගන්න කියන එක බුදුරජාණන් වහන්සේගේ අදහස. දන් දීම නිසා සීල් රැකලා භවනා කිරීම නිසා ගෙවල් දොරල් ඉදකඩ හම්බ වෙයි ඒක දුක නැති තමයි. නමුත් ඒව නැතිවීමක් සැප නෙමෙයිනේ. ඒව නැතිවීම දුක. එහෙනම් ඒ දුකෙන් මිදෙන්න, ඒ දුක නැතුව ඉන්න මේ හිත තදා ගන්න කියන එක. ඒ නිසා තින් කළ විතරක් බෑ මේ ටිකත් කළ යුතුයි. දුක නැති ඒ නිසා මේ දෙකත් තමයි. මොකද මහා සමේද ආටානාටිනේ සිටිවා අලංකත්වා මයන්ත බුදෝ සම්පූර්ණ සවාහනං කත්වා මයන්ත සෝසකෙන් ඒ පෙන්නන්නේ මේ සතරවරු රජදරුවන්ගේ රාජධානියක විස්තර. නෑ නෑ ඒ කියන්නේ ආතනාටි දේශනා කෙරුවේ විරූඪ විරුපක්ෂ දතරාෂ්ට වෛශ්‍රමණ කියන සතරවරු රජදරුවනේ දෙවිවරුනේ. ඒගොල්ලෝ ඇවිල්ලා මා කිව්වන ප්‍රජානන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පෙරත් අප්‍රමාදීව කැලේ ගස් මුල් වල හිස් ගෙවල් වල শূন্যාගාර වල භවනා කරනවා. මේ භාගතුන් වහන්සේට කීපුරු වගේම අකීකරු මහා අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අයද භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච අය බොහොම ටිකයි ඉන්නේ. අපහැදුණු අමනුෂ්‍යයෝ තමයි ගොඩාක්. මහත් බලවත් ඇති අමනුෂ්‍යයෝ ඉන්නවා, මධ්‍යම අමනුෂ්‍යයෝ ඉන්නවා, හීන අමනුෂ්‍යයෝ ඉන්නවා, හීන වැඩකාර මට්ටමේ අය ඉන්නවා. ඔය ඔක්කොම අය භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච අය ටිකයි ඉන්නේ. අපහැදිච්ච අය තමයි ගොඩක් වැඩි. ඒකට හේතුව මොකද? භාගතුන් වහන්සේ සත්තු මැරීමෙන් වළකින්න කියනවා. හොරකම් කිරීමෙන් වළකින්න, කාම වර්ධ හැදීමෙන් වළකින්න, බොරු කීමෙන් වළකින්න, රහමර පාන කිරීමෙන් වළකින්න කියලා භාගතුන් වහන්සේ අනුශාසනා කරනවා. බොහෝ යක්ෂු සත්තු මරනවා, කාම හොරකම් කරනවා, කාම වර්ධ හැදීම මේවා කරනවා. ඒ හින්දා මේකට කැමති නැහැ. භාගතුන් වහන්සේ ඉතින් භික්ෂු භික්ෂුන් උපාසක උපාසිකාවන්ට සිවුවන පිරිසට රැකවරණය පිණිස අපේ මේ වචනේ කියන්නේ. මොකද උදාහරණයක් කියන්න. දැන් භාගතුන් වහන්සේ අකමැති මිනිස්සු වුණ රටේ රජුලුවන්ට බයට නොකර ඉන්න පුළුවන්. උදාහරණයක් කියන්න. දැන් බිම්බිසාර රජුරෝ කිව්වොත් නීතියක් පැනවුවොත් සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ රටේ නීතිය දෙන ඉඳ නොකර ඉන්නවා බයි. ඒ හින්දා මේ සත්තු හොරකම් කරන්නේ. එහෙම කෙනෙක් හොරකම් කරනවා සත්තු මරනවා ඒ රජයට විරුද්ධයි. ඒකට බිම්බිසාර රජුණන් කරන දෙයක් නැහැ. ඒ මිනිස්සු එක්ක රජයේ මිනිස්සු කිසි ගනුදෙනුවක් නැහැ. ඒ වගේ භාගතුන් වහන්සේ මේ පණිඩි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කියන්නේ මිනිස්සු භික්ෂු හෝ භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිටිස භාවනා කරනකොට අමනුෂ්‍යක හරි අල්ලගත්තොත් අපේ නම් කියන්නේ මෙන්න මේ මේ අයගේ නම් කියලා කියන්නේ මේ අමනුෂ්‍යමාව අල්ලගත්තා මුදවන්නේ නැහැ මෙහෙමයි කියලා. එතකොට මේ ඒ අය අතහරින. අපේ ආඥාව මතක් කරුවහම අතහරින. ඉතින් අතහරින් නැත්නම් ඒ අතහැරියේ නැත්තම් ඒ යක්ෂයන්ට අපේ සමාගමේ යක්ෂයන් අතර ආවහලවා කටයුත්තක්වත් හෝ සමිති සමාගම් වලකට ගැනීමක්වත් මුකුත් කරන්නේ නැහැ. මොකද මෙච්චර කියලත් මේ වචනේ මතක් කළත් මෙයා අතහැරියේ නැත්තම්. ඒ හින්දා මේක බිත්තු දිත්තේ උපාධක උපාධිකාවන්ට උගන්වන්න ඒගොල්ලන්ට අමනුෂ්‍ය පදරයක් આવොත් මෙන්න මේ නම් කියලා කතා කරලා මතක් කරන්න කියන්නේ එතකොට ඒගොල්ලන් අතහරින. සමහර අය අතහරින් නැති ඒ අයද අර බිම්සාර රජුගේ රාජ්‍ය හොරු වගේ ඒ අපේ රාජ්‍යතව තවනත නැති අයයි කියලා විස්තර ටික කියනවා. ওই ටික කියද්දී ඒ ආපු සතරවරම් රජදරුවන්ගේ ඒ විමාන ගැන විස්තර කරනවා. ඒ එක විමානයක වෛශ්‍රමණ කියන විමානයේ වෙසමුණ රජුගේ විමානයේ තියෙන විස්තරය තමයි ඔය කියන්නේ. නිකාන්තිය කියන්නේ සතුට ඇලෙන ගතිය. ඒ කියන්නේ හිතට අපි කියමු කෙනෙකුට හිතේ එකඟ කළාම ඇත්තටම ඔක්කොම ප්‍රශ්න වලින් මිදලා කරදර වලින් මිදලා හරි හිත සතුටක් ඇති වෙනවනේ. ඊට පස්සේ ඒ සමාධියේම ඇලිලම ඉන්නවා. ඉන්න කැමති. ඒ සමාධිය වැඩෙන විදිහට කටයුතු කරන්නේ. නුවණින් විදර්ශනා කරන්නේ. ඒ සැපේ ඇලිලා ඉන්න එකට කියන නිකාන්තිය කියලා.
සුබ